Però sono arrivato in alto. Adatto per di ആരംഭകളി അത്ര ആചാര്യ വ്യക്തിത്വ ഗൗരവം ചെയ്യപ്പെ സാക്ഷാവ് ഗൗരവം ആരാധന കണ്ടുവാ സാക്ഷാവ് ആരംഭം കണ്ടു
അതെ, ശിരദിനാട് തിരുവാൻ ശരണായി അതുദാവസേവി തപ്പി ബലാപുരത്തു വെന്നി പുരിതാഹമുവ ധർമ്മസാക്ഷാവ് ആരംഭ തിരുമുട്ടായി അതുദാവസേവി തപ്പി ബലാപുരത്തുവിനവ അപ്പി നികരം പ്രവർത്തകനാവേ മഹാതിപദോപമ സൂത്രേ പാദകപ്പെടുന്ന ഏ മഹാത്മസൂത്രേ തമൈ അപ്പി എത്രമീകരണ കാരണ കഥാഭാഗ്യവേ വിശേഷം ശ്രീപത്കരണോന് അപ്പിട്ട് മീ ധർമ്മ്യ കഥാരണ തീന കാളേ കിരത്യാന്നെ ഇപ്പാമത് വധഗത്ത അവസ്ഥാവാക് ഇത്ര ഹേതു മുഖാത്ത് മീ മനുഷ്യ ജീവിതേ കിയന കാരണേ താമത് ദുർലഭ ദുലത് ജീവിതയാക് മീ ലഭു ജീവിതയെ അപ്പി ഉപരിമ പ്രയോജന കത്തിയേനവാ നിക്ക നിസ്കാരണേ അപ്പി ജീവിതേ ഗിവിലയന്ന് ദിന്ന ഹുണ്ടനെ അപ്പി ജീവിതേ നിക്കാമ നിസ്കാരണേ ഗിവിലയാനോ കിരിക്കാന്നി അപ്പിട്ട് മീ ലഭുനു ജീവിതേ വട്ടിനാക്കമ അപ്പി ജീവിതേ എത്ര വേണ്ണ തീയന മീ അനന്ത സംസാരേക ദുഃഖിലകിന എന അപ്പിത് ഏ നത്തിന തീയന മഹാവട്ടിന് അഗണ അനഗി അവസ്ഥാവക് അപ്പി അത്തഹരള ദേവ ഭവട്ട് പത്തേനവ ബലന്ന് പിങ്ങുട്ടുനി അപ്പേ ലഭുക്കും ഈ മനുഷ്യ ജീവിതേ ദിവ ബലല അപ്പിട്ട് യം സംവേഗ യാ കത്തിക്കരകാനട് പുലുവാൻ കമ്മത്തിയേനവ ലോകയെ മാനവ ജനഗഹനയ ലോകേ ജീവത്തിന് സത്യ പ്രജാവട്ട വട ബഹൂമ സുലുതരയായി നിരാഗാമി വെച്ച സത്യോ അപ്പിട്ട് ഗോചരനെ പേന്നെ പ്രേതാത്മ ലഭപ്പു ജീവിത അപ്പിട്ട് ഗോചരനെ അപ്പിട്ട് പേന്നെ നമുക്ക് അപ്പിട്ട് തിരിസംസാഗത സത്യയോ വിഷ അപ്പിട്ട് വിദ്യമാനെ പേന്നെ ഇന്നവ മീ മഹാപുലവ ഏസുരു കരകിന് ജലയ ഏസുരു കരകിന് മീ അവകാശ ഏസുരു കരകിന് സത്യോനം ഇക്കായി ബിന്ദു കീയാന്ന് ബരി തരമട്ട് സത്വ പ്രജാവ് ഈ തരമത്തെ വെടി ഇതാകുന്നു പ്രമാൻ ഇതി തിരിസംസാഗത ആത്മീയ കീരക്കിയാണ് ജീവിത കീലക്കിയാന്ന് നൂന കൊടാകന്ന് ധാർമ്മിക പ്രതിപദാവക ഹസിരെന്ന് അപ്പിട്ട് അവസ്ഥാവ നെത്തിയന നെത്തിയിലായാണ് തന മനുഷ്യ ജീവിതയാക് ബലവുന ബലാന്ന് കീതിനൊക്കെ അസ്തേന നെന്ത് കങ്ങഹീന നെന്ത് ഗൊളുവോ ബീരോ വിലായുന്നവയത് സമാരകളാവട്ട് ബുദ്ധിയ മോറള മുകുറ ഗിയപ്പു നെത്തി തത്വേ സത്യയോ കൊച്ചറിയുന്നവയത് ഏ അത്തരുതി ഹുന്ദയായിട്ട് സക്രിയ മട്ടമാ ജീവിതയാക് ലഭുണ ഉണ വിവിധ ആകാരെ അന്യ ലബ്ധി അധാൻ എക്കോ ആഗമക് ധാമക് നെഹ ഇവനെത്താൻ വിവിധ ഗൺവീമ്പലട്ടെ അട്ടവില ഏവ ആത്മകുട്ടതിന് വെറതി പാർവാളിൽ ഒസ്സേ ഗമാൻ കിരണ സത്യയോ കൊച്ചരണം ഇന്നവ എദ് തിങ് ഏ അത്രേ അപ്പിട്ട് ബൊതുനുമേക്വല മേ ഉത്തും പ്രവിധി ജീവിതയാക് ലബന്ന് ഏ വകീമ ഉത്തും ഗിഹി ജീവിതയാക് ലബന്ന അവസ്ഥാവ ചലച്ചിന വാക്കിയിലൊക്കെയാണ് ഏക കൊച്ചര വട്ടിന ദയാദ് පින්වතුනි අපි දන්නේ නැහැ අපේ හුස්ම සංචිතයේ කොච්චරනම් හුස්ම තා තියනවද කියන. කවුරු දන්නේ අපේ දැන් අපි හිතමු දැන් ඔබේ වයස ගැන හිතන්නකෝ. දැන් මගේ වයස අවුරුදු 41ක් වගේ. මම දන්නේ නැහැ මගේ ජීවිතේ මම අවුරුදු කීයද ජීවත් වෙන්නේ කියලා. ඔබේ වයස ගැන නිකමට හිතන්න. ඔබේ උපන්දිනයත් එක්ක අද ඔබේ වයස කීයද කියලා හිතන්න. බලන්න නිකමට වගේ සාමාන්‍ය මිනිස්සෙක් ජීවත් වෙන කාලයත් එක්ක බලනකොට ඉතිරි වෙලා තියෙන්නේ දැන් ගෙවිලා තියෙන්නේ හිතන්න ඔබ ඔබේ ළමා කාලය, පාසල් ගියපු කාලය, ආවාහ විවාහ කරගත්ත කාලය, රැකියාව කරගත්ත කාලය, ආදී වශයෙන් සමාජ සේවයට යෙදිච්ච කාලය. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් අවුරුදු 60 70 80 90 ජීවත් වෙනවා නම් අපි හිතමු උපරිම ඇත්තරම අවුරුදු 90ක් 85ක් 90ක් ආදී වශයෙන් එනකොට ගොඩාක් දුරට ස්නායු දුර්වල වෙලා මතක ශක්තිය හීන වෙලා අයෝබල වෙලා දුබල වෙලා ඒ මට්ටමට පත් වෙනවනේනේ. ඉන්ද්‍රිය දුර්වල වෙලා අපි එක තැනකට වැටෙනවනේ. අපි හිතමු ඒ අවුරුදු උපරිම 90ක් හොඳම මට්ටමේ හිටියාම කියලා. ඒත් දැන් ඔබේ වයසත් එක්ක ගණනය කරලා බලන්න කොච්චර කාලයක්ද ඔබට ජීවත් වෙන්න මට ජීවත් වෙන්න කාලය තියෙන්නේ කියලානේ. අන්න ඒ නිසා ඒ කාලය ගැන කල්පනා කරලා අපි සංවේගයකටපත් වෙන්නට ඕන. 2025 කියලා ව්‍යවහාරික සම්මත අවුරුද්දක් කරිලා තියෙනවානේ. ඉතින් ඒ නිසා කල්පනා කරන්න මට මේ වටින මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවානේ. මගේ මේ S2 හිස් දේවල් දිහා බලන් රාගය ඇවිස්සෙන, ද්වේෂය ඇවිස්සෙන, ඊට පස්සේ කාමය ඇවිස්සෙන, හිත විසිරලා යන, චංචල වෙලා යන, මුලාවට පත්වෙන බොරු හිස් දේවල් බලන්න නම් මගේ S2 මීඩංගු කරන්න හොඳ නෑ කියලා කල්පනාවකට ආයුතුමයි. මේ S2 මට ලැබුණේ මොකටද? මේ S2 මට ලැබුණේ වෙන මොහොකටවත් නෙවෙයි. මේ S2 තියෙන ප්‍රයෝජනය තමයි, මේ S2 තියෙන ප්‍රයෝජනය තමයි මට දහම් පතපත කියවන්න, සූත්‍ර කියවන්න, අර්ථාන්විත දේ කියවන්නටයි මට මගේ මේ S2 මම පාවිච්චි කරන්නේ කියලා අපි කල්පනා කරගන්නට ඕන. අපි ඒ පිළිබඳව අදහසක් උත්සාහයක් ගත යුතු වෙනවා. වගේම බලන්න අපේ කන් දෙක පාවිච්චි කරලා සමහර වෙලාවට ඩිජිටල් රාමුවක් ඉස්සරහා අපේ S2 බලමින් කන් දෙකේ අහනවා. එහෙම නැත්නම් සෙලියුලර් ෆෝන් එකේ වුවද අපි net අයාගෙන බලාගෙන ඒ දේවල් කණින් අහලා අපි කොච්චර කෙලෙස් අවශ්‍යව ගන්නවද? නිකන් නිස්කාරණේ අපි මමත්වය ඝන කරගන්න, මමත්වය දැඩි කරගන්න, මමත්වය දෘඪ කරගන්න දේවල් කොච්චරනම් අනවශ්‍ය දේවල් අපි මේ දෙසවනින් අහනව ඇද්ද? එනිසා අපි කල්පනා කරමු මේ ලැබිච්ච දෙසවන මම උතුම් බුදුබණ පදයක් අහන්න, ධර්මයක් අහලා ඒක තේරුම් ගන්න, මේ සවනට ගිනියම් වෙන දේවල් දාගන්නේ නැහැ, මේ සවනට රාගය ඇවිස්සෙන දේවල්, ද්වේෂය ඇවිස්සෙන දේවල්, ඒ වගේම මගේ ජීවිතය ඔද්දල් කරන දේවල් දාන්නේ නැහැ කියන කාරණේ අපරාධේ මගේ දෙසවන අනවශ්‍ය දෙයක් වෙනුවෙන් භාවිත කරන්නේ කියන අදහස හිතේ තියාගන්නට ඕන. ඒත් එක්කම අදහසක් ගත යුතු වෙනවා කියන්නේ මගේ දෙසවන මම පාවිච්චි කරන්නේ උතුම් බුදුබණ පදයක් අහන්න, ධර්මයේ මගේ ජීවිතේ පුරා ප්‍රගුණ කරන්නටයි, මගේ ජීවිතේ භාවිත කරන්නේ කියන අදහස අපි අදහසක් හැටියට ගත යුතු වෙනවා. ඒ වගේම තමයි මට හොඳ හිතක් ලැබිලා තියෙනවා. ඇයි මම මගේ මේ හිත අනවශ්‍ය දේවල් වෙනුවෙන් වියදම් කරන්නේ? මම නිකන් නිස්කාරණේ කීයක් જાති අනවශ්‍ය ආකාරයට අනවශ්‍ය විදියට මම කල්පනා කරගෙන කල්පනා කර කර ඉන්නවද? ඒ හිත හිතා ඉන්න දේවල් එලවටත් නැති, මෙලවටත් නැති, මාර්ගය වැහිලා යන නේද? අනවශ්‍ය ආකාරයේ ජීවිත ජීවිතය විනාශ කරලා දාන මේ උතුම් අවස්ථාව මගහැරිලා යන ආකාරයේ උතුම් අවස්ථාව අහිමි වෙලා යන විදිහටයි මම මගේ සිතුවිලි යොමු කරලා තියෙන්නේ. එක්කෝ අතීත මතක සටහන් ඔස්සේ මියදිච්ච අතීතයක් ගැන හිත හිතා, මැරිච්ච අතීතයක් ගැන හිත හිතා මම ආපහු යාගන්නට බැරි. නිකමට හිතන්න මට ගිය තප්පරයට යන්න පුළුවන්ද ජීවිතෙන්? යන්න බෑ. මට ගිය මිනිත්තුවට ජීවිතෙන් යන්න පුළුවන්ද? යන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒ වගේම ගිය දවසට, ගිය සතියට, ගිය මාසයට, ගිය අවුරුද්දට, අවුරුදු පහකට, මගේ ළමා කාලයට යා හැක්කේ නැහැ. හිතන්න ඔබ ඔබේ අතීතයත් එක්ක කොච්චර හිත මිඩංගු කරනව ඇද්ද? හිත වියදම් කරනව ඇද්ද? අතීත දේවල් කොතේකුත් හිතනවා ඇති. සමහර වෙලාවට ඔබ ඉන්න තැනට තැන හිතන්නේ, ඔබ ගොඩක් ඔබ සේවය කරපු තැන, දුර ඈත රටක ඉන්න ඥාතිවරුන් ගැන, එහෙම නැත්නම් දුර ඈත ගම්මානයක ඉන්න කෙනෙක් ගාව පිළිබඳව හිතනවා වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව තප්පරයක් මට මගේ අතීතයට යාගත නොහැකි. නමුත් මම ඒ තප්පරයකට යාගත නොහැකි අවස්ථාවක මං මගේ අතීතය වෙනුවෙන් මාව කොච්චර කාල දානවද ඒ පිළිබඳව හිත හිතා. මට කොච්චර උත්සුක වුණත් ඊළඟ තප්පරයට මට යාගත නොහැකි. මට ඊළඟ මිනිත්තුවට යාගත නොහැකි. ඊළඟ විනාඩි 5ට, ඊළඟ විනාඩි 10ට, ඊළඟ දවසට, ඊළඟ සතියට, ඊළඟ අවුරුද්දට, ඒක එහෙම මට කියන්න බෑ. තාම උපදිච්ච නැති නිසා. ඇත්තටම අපි මියදිච්ච අතීතයක් එක්ක මතක සටහන් ඔස්සේ නේද අපි අපේ ජීවිතය දිය කරලා හරින් නිරපරාධ අපේ ජීවිතය. ඒත් එක්කම නූපන් අනාගතය වෙනුවෙන් මට හරියට සැලසුම් තියෙන විවිධ සැලසුම් අපි දෝලණය වෙන්නේ මතක ඔස්සේ සැලසුම් ඔස්සේ නේද? මතක ඔස්සේ සැලසුම් ඔස්සේ අපේ ජීවිතය නිකන් නිෂ්කාරණී දෝලණය වෙන්නේ අපින් අපේ හිත ඇදීලා යනවා. අපේ හිතෙන් අතීතයට අනාගතයට ඇදීලා යනවා. නමුත් තාම ඉපදිලා නැහැ. එහෙම නැත්නම් මියදිලා. මියදිච්ච මතකයක් නීපදිච්ච අනාගතයක් වෙනුවෙන් සැලසුම් නේද? ඒ නිසා මට මේ හිත උද්දල් කරනවා වෙනුවට, හිත ව්‍යාකූල කරගන්නවා වෙනුවට මට පුළුවන්කමක් තියෙනවා නම් මේ හිත ප්‍රායෝගිකව මේ අවස්ථාවේ මේ යෙදෙන යෙදීම් එක්ක, යෙදෙන ගෝචරත්වයන් එක්ක මොකද්ද මේක ඇත්ත? මේක යථාර්ථය මොකද්ද? මොකද්ද මම කියන්නේ? මොකද්ද මගේ ජීවිතය කියලා කියන්නේ? මේක ඇත්තටම ඇත්තද මේ නඩත්තු කරන්නේ? එහෙමත් නැත්නම් බොරුවක්ද? මෙහෙම නැත්නම් ඇත්තයි බොරුවයි මිශ්‍රිත වෙලාද? මොකද්ද මේක ජීවත් වීමේ අර්ථය? බුදුරජාණන් වහන්සේ මොකද්ද අපිට කියලා දුන්නේ? ජීවිතයේ අර්ථයක් තියනවද ජීවිතය පිළිබඳව? අපිට කල්යාණ මිත්‍රය අපිට කියලා දෙන්නේ, උතුම් ධර්මයක කියලා දෙන්නේ මොකක්ද කියලා හිතන්නටයි මම මගේ හිත වියදම් කරන්නේ කියලා අපි කල්පනා කරගත යුතුයි. අපේ දෑත්, අපේ දෙපය, මගේ ශක්තිමත් ජීවිතය, ඔව් සාධාරණයි. ඔබට පෞරේ කටයුතු, ඉන්න ස්ථානයේ කටයුතු, යුතුකම් හැටියට, වගකීම් හැටියට තියෙනවා තමයි. ඔබට ජීවත් වෙන ජීවිත වේතනයක් උපය ගන්නට ආදී වශයෙන් කටයුතු තියෙනවා තමයි. ඉතින් ඒ අතරෙදි අපේ ප්‍රමුඛ කාර්ය විය යුත්තේ, අපේ ප්‍රධාන කාර්ය විය යුත්තේ මේ සංසාරයෙන් එතර වෙන්න, මේ මර උගුලින් ගැලවෙන්න නෙවෙයි. අපි බොරු, අපි කවුද? අපි සුන්දර සුන්දර බොරුවක් නඩත්තු කරන්නේ ඒ බොරුව බොරුව බව නොදන්නා තාක් කල් විතරයි. ඒ බොරුව සුන්දර වෙන්නේ. හැබැයි මේකේ තිත්ත ඇත්තට අවධානය යොමු කරොත්, මේකේ නිස්සාරත්වය දිහා බැලුවොතින් අපි කොයි තරම් උමතුවකින්, කොයි තරම් පිස්සුවකින්ද හිටියේ, කොයි තරම් අඥානකමකින්ද, කොයි තරම් නොවැහැටමකින්ද ජීවත් වෙන්නේ කියන කාරණය අපිට තේරුම් යන්නට ඕන. ඉතින් ඒ නිසා අපි කල්පනා කරගනිමු මේ ලැබු අලුත් අවුරුද්දේ, මේ අපේ ජීවිතයේ ඉතිරි කාලය තුලදී අපි නිකන් නිකරුණේ ජීවිතය වියතම් කරන්න නැතුව මේ ලැබිච්ච ඇස් දෙකෙන් දහම් පත පොත කියවන්නට කාලය මිඩංගු කරනවා. මේ ලැබිච්ච දෙසවන මම පාවිච්චි කරන්නේ ධර්මයක් අහන්න, කලන දහමක් එකතු කරන්න. මම මේ ගන්න හුස්ම කවද හරි මේ හුස්ම සංචිතයේ අවසන් වෙන තාක් කොච්චර මේ හුස්ම සංචිතයේ තා කීයක් ඉතුරු වෙලාද කියලා ගණනය කරන්නට ඔබ දන්නේද නැත, මම දන්නේද නැත. ඔබට ඔබේ ජීවිතය අයිති කියලා හිතාගෙන හිටියාට, මට මගේ ජීවිතය අයිති කියලා හිතාගෙන හිටියාට අපි දන්නේ නැහැ මගේ හුස්ම සංචිතයේ කොච්චරද කියලා. මේ වැටෙන හුස්ම ගන්න ගන්න හෙළන හුස්ම ප්‍රමාණයත් එක්ක අපි කල්පනා කරගනිමු. ඒ ජීවිත කාලය මේ දුලද දුලබ ජීවිතය. දැන් මේ මෙතන ඉන්න හැමෝම දෙනා ධර්මයක් අහන්න, ධර්මයක් හොයන්න, ඊට අනුරූපව ප්‍රතිපදාවක් දියුණු කරන්න කැමැත්තක් තියෙන පිරිසක් නේ. ඉතින් ඒ නිසා ඉතිරි කාලය ඒ වෙනුවෙන් කැප කරනවා කියන අදහස හිතේ තියාගනිමු අපි. ඉතින් එහෙම අදහසක් හිතේ තියාගෙන අපි අදට નિયમિત කොටස හදාරන්න, අදට નિયમિત කොටස අධ්‍යයනය කරන්නට අපි යමු වෙමු. එහෙනම් අද තියෙන්නේ අපිට මහා අත්පදෝපම සූත්‍රය. ඇතර මං දවසකුත් සිහිපත් කරන්නට යෙදුනා මේ අද අපි PDF එකේ කියවන දේශනය හැරුණට පස්සේ දේශන හැටියට දෙකකුත්, ඊට පස්සේ දවස් දෙක වැඩසටහන් හැටියට සාමුක්කාංශික දේශනා යටතේ සම්පූර්ණ දේශනා මාලාවකුත් දීර්ඝ විස්තර සහිතව දේශනාවන්ත වැක්තුනා. ඒවත් පාදක කරගන්නට මේ දේශනාවට පස්සේ. ඉතින් අපි මේ දේශනාව දිගට කරගෙන ආපු නිසා මගහැරලා අතාරින්න බැරි නිසා තමයි කරන්නේ. ඊට පස්සේ තියෙන දේශනාවල් වලටත් අවධානය යොමු කරන්න කියලා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ නිසා PDF එකට අවධානය දෙමු. තෙරුවන් සරණයි. ඒ කියන්නේ සෝත අනේ ජීදී දෙන්නේ.
පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අපි එදා උත්තර ওই ටික ඔක්කොම කරා. ඒ කියන්නේ අර තස්ස දාතාරම්මන එහෙම අපිට විස්තර කරානේ. ඕකේ තියෙන අද මං හිතන්නේ අර ඊළඟ තේජය අන්න හරි ස්වාමීන් වහන්ස. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් අද තියෙන්නේ තංචේ ආවසෝ බික්කු පරේ අනිත්තේ යකන්තේහි අමන්තාපෙහි සමුදාචරන්ති පානි සම්පස්සේනපි ලෙඩ්ඩු සම්පස්සේනපි දණ්ඩ සම්පස්සේනපි සත්ත සම්පස්සේනපි සෝ ඒවම් පජානාති. ඔන්න බලන්න තංචේ ආවසෝ ඇවැත්නි බික්කු මේ බික්කුන් ඇවැත්නි භික්ෂුවකට පරේ කියන්නේ වෙන කෙනෙක්. අපි හිතමු මෙතනදි පරේ කියලා කියන්නේ වෙනත් තවත් කෙනෙක්. ඔන්න ඇවැත්නි කියලා සාරිපුත්තයන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. නියම් භික්ෂුවක් ඉන්නවා. අන්න ඒ භික්ෂුවට පරේ වෙනත් කවුරු හරි ඉඳගෙන අනිත්තේහි ඉතු නොවන අකන්තේහි අකමැති අමනාපේහි මනාප නොවන කාරණාවන් සමුදාචරන්ති. මනාප නොවන කාරණාවන් වලින් තමයි කටයුතු කරන්නේ. මොනවද කොහොමද කටයුතු කරන්නේ? පානි සම්පස්සේනපි. පානි කියන්නේ අතට. පානි කියන්නේ සං කියන්නේ මනාව, පස්ස කියන්නේ ස්පර්ශ වෙනවා. අත මනාව යෙදීමෙන් මේ ඒ කියන්නේ අත මනාව යෙදීමෙන් ලෙඩ්ඩු සම්පස්සේනපි. ලෙඩ්ඩු සම්පස්සේනපි කියලා කියන්නේ දඬු මුගුරු. ලෙඩ්ඩු කැට කැබලිති වලින් දණ්ඩ සම්පස්සේන කියන්නේ දඬු මුගුරු වලින්. සත්‍ය සම්පස්සේන කියලා කියන්නේ හවි ආයුධනි. ඔන්න කවුරු හරි බාහිර කෙනෙක් එක්කෝ අතින් පයින් මෙතෙන් දැත් අතින් පයින් පහර දෙනවා කියලා හිතන්න, කැට කැබලිති වලින් ගල් වලින් පහර දෙනවා කියලා හිතන්න, ඒ වගේම දඬු මුගුරු වලින් පහර දෙනවා කියලා හිතන්න, ආයුධ වලින් පහර දෙනවා කියලා හිතන්න. දැන් අතින් පයින් පහර දෙනකොට, දෙකට කැබලිත වලින් පහර දෙනකොට, දඬු මුගුරු වලින් පහර දෙනකොට, ආයුධ වලින් පහර දෙනකොට දැන් ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප කාරණාවන්ද ඇති වෙන්නේ නැහනේ. අනිෂ්ඨ අක කියන්නේ අකමැති ප්‍රියමනාප නොවන කාරණාවල් තමයි අපිට යෙදෙන්නේ නේද? හැබැයි එහෙම පහර දෙනකොට සෝයවම් පජානාති, අනේ පහරක් පහර දෙනකොට ඒවම් පජානාති, මෙන්න මෙහෙම මෙසේ දැනුවත් මෙහෙම දැනගන්න කියලා කියනවා. මෙන්න මෙහෙම නිවනින් නුවණින් දැනගන්න කියලා කියනවා. කලින් පෙන්වේ ශබ්දයත් එක්ක, කියන්නේ බැනිල්ලක් එක්ක ඉස්සලා අර අක්කෝ සෙන්ති පරිභාසෙන්ති රෝසෙන්ති විහෙසෙන්ති කියලා කියන්නේ බැනුමක් එක්ක. දැන් මේ කලින් දැනුම් දුන්නේ බැනුමක් එක්ක, දැන් දැන් පෙන්වන්නේ කයට ලැබුණු පහසක් එක්ක නේද? අපි ඇත්තටම අපිට පහසක් ලැබෙනකොට කෙනෙක් ගහන්නම ඕනේ නැහැ, බනින්නම ඕනේ නැහැ. සමහර වෙලාවට අපිට මේ අධික සීතලක් දැනුනම, අධික රස්නයක් දැනුනට පස්සේ නේද ගොරෝසු පහසක් ලැබුණම ඒක අනිෂ්ට විදියට දැනෙන්නේ නේද? දැන් මෙන්න මෙතනදී සජීවී කෙනෙක් මේ පහර දීමක් වගේ දේවල් එක තමයි අරගන්නේ මෙතන. අපි ගිය සතියේදී කතා කරේ වච ශබ්දයත් එක බනිද්දි කොහොමද දැක්මක් භාවිත කරන්න කියලා. ඊළඟට පහර දීමක් එක්ක තමයි කතා කරන්නේ. තමන් අකමැති අනිතු පහසක් ලැබෙනවා. දඬු මුගුරු වලින් හරි, ලෙඩ රෝග වලින් හරි. දැන් ඕන දැන් අපිට කවුරු හරි ගහන්නම ඕන නැහැ, බාහිරින් කෙනෙක් පහර දීමක් කරන්නම ඕන නැහැ. සමහර වෙලාවට ලෙඩ රෝගයක් හැදෙන්න උනත් පුළුවන්. සමහර වෙලාවට කෙනෙක් ජීවත් වෙනවා, ඒ කෙනෙක් ධාර්මිකව ජීවත් වෙනකොට කෙනෙක්ගෙන් මේ පහරක් නොකා නේද බොහොම මේ තමන්ගේ පාඩුවේ ඉන්නවා නම් එහෙම ගහ බැන ගන්න ස්වභාවයක් ඇති වෙන එකක් නැහැ, ගුටි කන්න. හැබැයි ජීවත් වෙන රටාව හැටියට හැබැයි අපිට ලෙඩක් රෝගයක් වුණත් නොහැදෙයි කියලා කාටද කියන්න පුළුවන්නේ? දැන් මෙතන ඉන්න කාටද කියන්න පුළුවන් ඇස් දෙක නොපෙනී පෙනීම අඩු නොවේ කියලා, ඇස් දෙක සදහටම නොපෙනේ කියලා කාටද කියන්න පුළුවන්? කන් දෙක අඩුවෙන් නොවේ, ඇහෙන ශබ්දය අඩු වෙන පුළුවන්, ඇහෙන්නේ නැති වෙලා යන පුළුවන්නේ. කොච්චර ලෙඩ රෝග තියෙන පුළුවන්? දැනටත් මේ ඉන්න අය බෙහෙත් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ලෙඩ රෝග නැද්ද? තියෙනවානේ. ලෙඩ රෝගයක් වෙන්න පුළුවන් මොනවා හරි කාරණාවක් එක්ක තමන්ට ලැබෙනවා අනිසි පහසක්. කියන්නේ පහර දෙන්නම ඕන නෑ. ලෙඩ රෝගයකින් හරි හිතන්නකෝ අපිට පහරක් වදිනවා කියලා නේද? එතකොට මේ අනිසි පහසක් එනකොට අපි මොනවද කරන්නේ? අයියෝ අමාරුයි, වෙහෙසයි කිය කිය නේද යන්නේ? අපි ජීවිතයේ ඇත්ත හොයන අයද? මමත්වයත් එක්ක මගේ වේදනාව නැති කරගන්න, ඇතැයි කියන වේදනාව නැති කරගන්නද ඇඟලිල්ලක් නේද කරන්නේ? හොඳට හිතල බලන්න. අපිට අසනීපයක් ඇති වුණාම හෝ ඇති වුණාම හෝ ගාලා අපිට අපිට ඉන්නේ ඒක එක්ක. අපිට නෑ ජීවිතයේ ඇත්ත හොයන ස්වභාවය. අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම කය වෙනස් වෙනකොට හිතත් වෙනස් වෙලා, කයත් විකෘති වෙලා ජීවිතයේ සතුටක් භුක්ති විඳින්න බැරි වෙනවා. ජීවිතයේ මේ දහමත් එක්ක යොමු වෙන්න බැරි වෙනවා. මොකද හේතුව අරක läගගෙන රිංගගෙන ඉන්නේ. මමත්වය කියන එක එච්චරටම ප්‍රබලයි. මෙන්න මේ විදියට යමක් ලැබෙනකොට ඒක නා මෙහිමයි පජානාති වෙන්නේ. දැන් බලන්න ආයුධයකින් දඬු මුගුරකින් හරි ගහලා හරි ලෙඩක් දුකක් හැදිලා හරි ඇඟට වේදනාවක් දැනෙනකොට සෝයවම් පජානාති. අන දැක්මකි සුන්දර වැඩපිළිවෙලක ඉන්න කෙනෙක්, දැක්මකින් යුක්ත කෙනෙක් සෝයවම් පජානාති. ඔහු මෙසේ දැනගන්නවා සෝයවම් පජානාති වෙනවා. දැන් අපිට හිතෙන්නේ පැත්තකට වෙලා භාවනා කරනකොටයි මෙහිම දකින්නේ කියන. එච්චරට පින්වතුනි මේ දහමයි ජීවිතය දෙකක් කරගෙන මට දහම දකින්න ඕන වෙලා සෝතාපන්න වෙන නිවන් දකින්න ඔන්න උතනට පත්තිලා. මේ ජීවිතයේ යෙදෙන යෙදෙන කාරණා එක බලන්නේ නැහැ. මොන හරි ලස්සන කාරණයක් එතන ඉස්මතු වුණා නේද? දැන් මීට කලින් කතා කරේ මොකද්ද? අක්කෝසෙන්ති පරිභාසෙන්ති රෝසෙන්ති විහෙසෙන්ති කියලා කිව්වනේ. දැන් හිතන්න, දැන් අපිට අනිවාර්යයෙන්ම ජීවත් වෙද්දි සමාජයක් එක ජීවත් වෙන්න වෙනවද නැද්ද? ජීවත් වෙන්න වෙනව නේද? ඒ පොදු සමාජයක් එක ජීව තනිවම හුදකලාව ඒකලාව අඩුම තරමේ කැලේකට ගිහිලවත් ඉන්න බෑ. අඩුම තරමේ මොනවා හරි අරගෙන ඉන්න සමාජයට එන්න වෙනවද නැද්ද? එන්න වෙනවා. තනියෙන් කවදාවත් ඒකලාව ස්වායත්තව ස්වාධීනව තනිව කෙනෙකුට ජීවත් වීමේ හැකියාවක් නැහැ. ඔහුට සමාජය ඇසුරු කරන්න වෙනවා. එතකොට සමාජය ඇසුරු කරනකොට කවදාවත් සමාන අදහස් තියෙන අය නැහැ මේ පුහුදුන් ලෝකයේ තුල. නේද? මේ පුහුදුන් ලෝකයේ තුල සාධාරණයේ හොයන එක හරිම හරි වෙහසක්. නේද? අර විශාකා සූත්‍රයේදී උදානපාලි සිහිපත් කරනවා සබ්බම් පරවසං දුක්ඛම්. අනුන්ගේ වස දැන් තවත් කෙනෙක් එක්ක ගනුදෙනු කරනවා කියලා කියන්නේ දුකක්ම තමයි ආයේ. ආයි දෙකක් නෑ. සබ්බම් පරවසං දුක්ඛ. අනුන්ගේ වසඟේ තියෙන හැම කාරණයක්ම දුකයි කියලා ඒ ගාථාව සඳහන් වෙන්නේ ඒ උදානේ. සාධාරණේ විඥාඥන් අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරද්දී ඒ එකිනෙකා එක්ක සම්බන්ධතා නඩත්තු කරන්න වෙනම තමයි. නඩත්තු කිරීම වලදී සාධාරණීය අසාධාරණකම් වෙනකොට සාධාරණයේ වෙනුවෙන් වෙහසක් තුනින් වෙනවා. ඒ අසාධාරණයේ ඉදිරියේදී සාධාරණයේ හෙවීමෙහිලා අපිට අධිකතර වෙහසක්මයි අත්විඳින්න වෙන්නේ. නේද? අන්න ඒ නිසා පින්වතුනේ දැන් අපිට තනිව ජීවත් වෙන්න නෑ. සමාජය කියන්නේ මානව ඓක්‍යයක්, මිනිසුන්ගේ එකතුවක්. ඉතින් ඒ නිසා ඒක දැන් මේ ධර්මය කියන දේ දැන් මේ සාරිපුත්තයාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේක පැත්තකට වෙලාම වෙලා කරන කාරණයක් හැටියට නෙවෙයි. ඉතින් එහෙම දෙන්නේ හරි පිරිසක් හරි එක ජීවත් වෙන්න වෙනකොට අන්න ආක්‍රෝෂෙන්ති ආක්‍රෝෂ කරනවා, පරිභාසෙන්ති පරිභව කරනවා, රෝසෙන්ති රොස්පරොස් නගනවා, අඩුම තරමේ විශේෂයෙන් හිත රිදෙන දේවල් කියන්නේ නැද්ද? කියනවා. එක්කෝ ඒ තව ඒ කෙනාට තව කෙනෙක් එක ගනුදෙනු කරද්දී නුරුස්නාවක් නොයිපදී තියෙන අවස්ථාවක් නැති තරම්. අන්න ධර්මය අවශ්‍ය පින්වතුනේ ලෙඩ හැදුනට ලෙඩ නැත්තම් බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැහැනේ. නේද? දැන් රෝහල් මොකටද ලෝකේ ඉදි වෙන්නේ? ලෙඩු ඉන්න නිසා. ලෙඩුන්ටයි රෝහල් තියෙන්නේ. නේද? ලෙඩුන්ටයි රෝහල් තියෙන්නේ. ඒ වගේම බෙහෙත් තියෙන්නේ ලෙඩුන්ටයි. අන්න ඒ වගේ තමයි සමාජයේ ජීවිතයේදී හිත පළුදු වෙනකොට, හිත රිදෙනකොට, වෙහෙසෙනකොට, දාහයක් දැනෙනකොට, ජීවිතේ කඩා වැටෙනකොට, බිඳ වැටෙනකොට, අතෘප්ත කර වෙනකොට, අසහනශීලී වෙනකොට, අන්න ඒ වගේ අවස්ථාවන් වලදී ආතුරයන් මැද්දේ අනාතුර ජීවිතයක් ගත කරන ලෙඩු ගොඩක් මැද සුවපත්තු ලෙඩ නොවෙච්ච ජීවි ආතුරේසු අනාතුරන් ලෙඩු ගොඩක් මැද්දයක මැදයක ඉඳගෙන ලෙඩ නොවී ඉන්න අසහනශීලී සමාජයක සහනශීලී ජීවිතයක් කැළඹුණු සමාජයක සංසිඳුණු ජීවිතයක් ගත කරන්නටයි දහම කියන දේ අවැසි වෙන්නේ නේද? එතකොට අනිත්‍යයත් එක යම් යම් ගැටීම් ඇති වෙනවා. අන්නේ ඒ නිසා දැන් බණ සාරිපුත්තයාණන් වහන්සේ අම්ම කෙනෙක් තමන්ගේ දරුවන්ට කොයිතරම් ආදරේද සෙනෙහවන්තද අන්නේ වගේ මෙන්න මේ සූත්‍රයේ තුලදී හදිපදවම සූත්‍රයේදී වෙහෙසෙ රොස්පරොස් නගද්දී කෙනෙක්ගෙන් වචනයක් මේ ළඟම ඉන්න අයගෙන් තමයි හිත රිදීම වඩා වැඩිනේ. එහා ගමේ ඉන්න මිනිස්සු ඇවිල්ලා අපේ හිත රිදවන්නේ නැහැනේ. තව එහා රටක ඉන්න මිනිස්සු මේ කිට්ටුව ආසන්න ගෙවල් වල ඉන්න මිනිස්සු මේ ළඟම හිතවත්ම අයත් එක්ක තමයි අපේ හිත විඳීම් වෙලා තියෙන්නේ. හොඳට හොයලා බලන්න. එහා අපි හිතමු වෙන 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 රටක මිනිස්සු අපේ හිත රිදවලා තියෙනවද? නෑනේ. වෙන ගමක මිනිස්සු එහෙම හිත රිදවන්නේ නෑනේ. අපි ගොඩක් සෙනෙහවන්ත ආදරණීය ළඟින් ඇසුරු කරපු ලෙන්ගතු ඒ අයත් එක්ක සමහර වෙලාවට ඉතින් එහෙම නොවෙන්නත් පුළුවන්. කොහොම හරි වේවා අපේ හිත බිඳෙනවා රිදෙනවා අන්නේ අවස්ථාවන් වලදී තමයි දහමක අවශ්‍යතාවය කියන දේ ඉස්මතු වෙන්නේ. අන්නේ ඒ නිසා මේ කයට දැනෙන ඒවත් එක්ක කනට ඇහෙන ඒවත් එක්ක නේ දැන් බලන්න අපේ ජීවිතන කියන සිත කය වචනේනේ. කයට එන ඒවත් එක්ක වචනයෙන් එන ඒවත් එක්ක ඔන්න අපේ හිත විනාශ වෙනා උද්දල් වෙලා යනවා නේ. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ අවස්ථාවලදී සෝ ඒවම් පජානාති. ඒක හරියටම දැනගන්න කියලා කියනවා. සෝ ඒවම් කියන්නේ මෙසේ ක්‍රමයක්. මේක නෙවෙයි මෙසේ. ඒ යෙදෙන යෙදීම පජානාති. ඒ ඒ යෙදෙන යෙදීම හරියටම යෙදෙන යෙදෙන කාරණායක බලන්නේ නැහැ කියලා නේ කියන්නේ. නැ යෙදෙන යෙදෙන කාරණාවත් එක්ක ඒ යෙදෙන යෙදෙන යෙදීම පජානාති වෙන්නේ. පජානාති කියන්නේ හරියටම දැනගන්න කියන එක. අපි යෙදෙන යෙදීම හරියටම නොදන්නාකම නිසා තමයි වෙහෙසෙන්නේ. යෙදෙන යෙදීම හරියටම පජානාති වෙනවා නම් ඒ යෙදෙන යෙදීමත් එක්ක ලැබගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද? අපි බලමු ඊළඟ ඡේදයක් බලමු බලලා ඉස්සරහට කතා කරමු අපි. දැන් බලන්නකෝ දුක්ඛාරි සත්‍ය විග්‍රහ කරද්දී ජීවිතයේ යෙදීමක් එක්ක ඔන්නලෙන් දුක්ඛාර සත්‍ය විස්තර කරද්දී ජීවිතයේ යෙදීමක් එක්ක විස්තර කරන්නේ. ජාති දුක්ඛ දිරීම කියන පිහිටීම. ජරා දුක් ජාති කියන ඉපදීම සමාවෙන්න ඉපදීම හටගැන්මක පිහිටීම. ජාති දුක් ජරා දුක් දිරීම කියන දුක. මරණ දුක් මරණය කියන දුක. ශෝක ශෝක කිරීමේ දුක. ඔක්කොම පැහැදිලි කරනවනේ. දැන් අපිට ඒවා එපා. අම්මෝ ලෙඩ වෙද්දි නම් ඕවා ලෙඩ වෙද්දි නම් බෑ ඕව කරන්න. වයසට යද්දි නම් බෑ ඕව කරන්න. අපිට පැත්තකට වෙලා හොඳට ධර්මයේ ඉගෙන අහගෙන ඉන්න නම් පුළුවන්. දැන් අපේ යෙදීම කියලා දාගන්න හදන්නේ මොකද්ද? අපිට අපේ ජීවිතයේ යෙදීම කියන එක නැතුව වෙනමම ප්‍රණීත භාවයක් අපට ඕන. එනිසා දැන් මේ ලොකු සයින්හන්ස මෙතෙන්දි මේ අවබෝධාරණී කර කර කියන්නේ අපේ මොකද මේ වෙලාවේ ජීවිතයේ යෙදෙන කාරණයක් එක්ක අපිට වෙනමම පැත්තකට වෙලා ඉඳලා මේක කරන්න කියන කාරණේ නෙවෙයි. අර ජීවිතයේ යෙදෙන කාරණයන් එක්ක දක්ෂ වෙන්න කියලායි මේ කියලා දෙන්නේ. ඒ කියන්නේ ප්‍රණීත භාවයක යෙදීම අපිට ඉන්නට ඕන. ඒ කියන්නේ මේව පැත්තකින් තියලා හොඳ ප්‍රණීත ගොරෝසු එපා සියුම් තත්ත්වයක් ඕන. ඒක නෙමෙයි කියන්නේ. හීන ඒවා එපා ප්‍රණීත තත්ත්වයක් ඕන. ඒවත් ඉතින් පංච උපාදානස්කන්ධයටම තමයි, පැවැත්මටම තමයි, සක්කායටම තමයි අයිති නේද? ඒක අපි හිතනවා ඊතර වීම කියලා. ඒ කියන්නේ ප්‍රණීතම කියන්නේ කටෝර මට්ටමින් අයින් වෙලා ප්‍රණීත මට්ටමක සුවපහසු කලාපයක ඉන්න එක අපි හිතනවා ඊතර වීම කියලා. සමාධියක් ධානයක් වගේ සුවයිනේ නේද? ඒක අපිට ලෙඩක් දුකක් හැදුනට පස්සේ වේදනාවක් එක්ක ඉන්නකොට සිහියක් එක්ක ඒ දැක්මට යනවද බලන්න. ඔන්න දැන් ලෙඩක් දුකක් හැදුනට පස්සේ මොකක්ද අපි කළ යුතු වෙන්නේ? එතකොට අපි අසිහියෙන් ඉන්නේ. ඒ ලෙඩත් එක්ක ලෙඩක් දුකක් හැදුනට පස්සේ වද වේදනාවක් හැදුනට පස්සේ ඒකත් එක අසිහියමයි. සිතුවිලි පැටව ගගහ සංකල්ප පොකුරු පිටින් තමයි අපේ ජීවිතේ එක්ක අනාගතයත් එක්ක යනවා, එක්ක අතීතයත් එක්ක යනවා, එක්ක කෙනෙක් එක්ක යනවා, එක්ක දෙයක් එක්ක යනවා, එක්ක තැනක් එක්ක යනවා නේද? ඔවත් එක යන්නේ නේද? සිහියක් මෙන්න සාමිනහස කියනවා මෙතෙන්දී අන්න එතනට සිහියක් එක්ක දැකීමකට යනවද බලන්න. ඒ වාක්‍ය හරි වටිනවා. සිහියක් පවත්වනවා විතරක් නෙවෙයි එතන කියන්නේ. හොඳට අහගන්න. ඒ සිහියක් එක්ක මේ දැකීමට යනවද බලන්න. මොකක් එකද දැන් ඔන්න දැන් කිව්වා ජීවිතේ සැප වේවා දුක් වේවා. දැන් අපිට වැඩියෙන්ම ලැබෙන්නේ නේද සතුට කියන දේ මිලිග්‍රෑම් එකක් විතර හම්බ වෙනකොට, දුක් පීඩාවන් කියන ඒවා ටොන් ගණන්නේ හම්බ වෙන්නේ නේද? ඒ නිසා අන්නේ දුක් පීඩාවන් එක අපේ ජීවිතේ යෙදෙනකොට මොකක් හරි යෙදීමක් එක්ක අනේ යෙදෙන යෙදීමත් එක්ක මොකක්ද කියන්නේ මේ සිහිය එක්ක මේ දැකීමට යනවද කියලා බලන්න කියලා. එහෙනම් මේකෙන් කියනවා ජීවිතේ හොඳ වේවා නරක වේවා යෙදෙන යෙදීමත් එක්ක වැටහීම් සහගත සිහියක් භාවිත කරන්න කියලා නේද කියන්නේ. සිහිය ඉපැද්දිලා මෙන්න මේ දැක්ම කරා යන්න කියලා නේද මේ කියන්නේ නේද? අපිට තියෙන්නේ බෙහෙත් හොයන එක විතරයි. මේකෙන් අදහස් කරන්නේ බෙහෙත් හොයන්න එපා කියන එක නෙමෙයි. අපිට එතනින් එහා ඉවසීම හුරු වෙන්නේ නැහැ. ඉවසීම ගැන ඊළඟට තියෙනවා. තථා භූතෝකෝ අයං කායෝ යථා භූතස්මින් කායේ පානි සම්පස්සාපි කමන්ති. අන්න තථා භූතෝ කෝ අයං කාය එහෙව් ස්වභාවයෙන් යුක්ත මේ කය යථා භූතස්මින් කායේ සම්පස්සාපි කමන්ති අන්න දෙද්දු සම්පස්සාපි කමන්ති දණ්ඩ සම්පස්සාපි කමන්ති සත්ත සංපස්සාපි කමන්ති ඔන්න මේ විදිහේ යමිට කායේ වේදනාව ඇති වෙනකොට උත්තං කෝපනිතං භගවතා කකචූපමෝ වාදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කකචූපමව වාදී අපට නම් සිහි වේද බෙහෙතක් කරෙන මේක කකචූපමව අවවාදී මොකද්ද උබතෝ දණ්ඩ කේන චේපි බික්කවේ කකචේන චෝරා ඕචරක අංගමංගානි උක්කන්තියුම් తత్రాపి యో మనో పదోసేయ నమేసో తేన శాసన కరోతి అతపయ దిపలక గట గహల దెదెనిక్ దిపెట్టట వేలా తమన్వ ఇరద్ది ఏ దెదెనా కరేహి మనస దూష్య కరగనే నెత్తం అన్న ఏకినా తమై మగే అవవాద పిరిగన శ్రావకయా వెన్నే మనస దూషణే వెనవానన్ హిత వెటెనవానన్ ఎయా మగే అవవాద పిరిగన శ్రావకే నెవేయి కేలా పహెదిలి కరనవా එතකොට අපට කවුරු හරි ගහලා හරි අසනීපයකට හරි ඒ කායික වේදනාව එනකොට අපේ හිත ඒ එක්කම ඇදිලා යනවා. ඇදිලා යනව නම් හිතෙහි ප්‍රීතියක් නැතුව මුස්පේන්තු කමකින් නම් තියෙන්නේ. ඒකෙන් මිදෙන්නයි හැම වෙලෙම දඟලන්නේ. මේ යෙදීමේ යථාර්ථය හොයන්නේ නැහැ. අන්න දැන් කවුරු හරි බාහිරෙන් ගහනකොට පෙළනකොට හරි කයට වේදනාවක් දුක අසනීපයක් එක ලෙඩක් දුකක් එක එනකොට වෙන කිනු පානි සම්පස්සාපි කමන්ති අන්න ඒ අතිපයින් පැහැර දෙන එක කමන්ති ඉවසනවා කියලා කියනවා ඒක පුදුම ලස්සන වචනයක් ලෙඩක් දුකක් හැතුණත් කමන්ති ඉවසනවා කියලා කියනවා අන්න එයාට ඉස්මතු වෙන්නේ මොකද්ද කකචූපමෝ ආදී භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න බණ්ඩි කියතකින් අත් දෙක කාගේ හරි අත් දෙක දෙපය දෙපා දෙයත් ගැට ගහලා මිනිස්සේ දෙන්නේ ඉඳගෙන ඉරද්දිත් අන්නේ අවස්ථාවේදී මොකද්ද කියන්නේ මනස දූෂ්‍ය කරගන්නේ නැත්නම් හිතන්නකෝ අපේ ඇඟක් කපනකොට මනස දූෂ්‍ය නොවී තියේවිද නේ අන්න එහෙම දූෂ්‍ය නොකර ගන්නවා නම් අන්නේ ශ්‍රාවකයාට තමයි මගේ අවවාද බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිගන්න ශ්‍රාවකයෙක් වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. අපි හිතමු අපිට එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. අපිට ලෙඩක් දුකක් වෙද්දි උනත් අපිට කකචූපම වාදය කකච කියන්නේ බණ්ඩිකේත උපමාවක් පාදක කරගෙන කියපු දේශනාව. ඉතින් ඇත්තටම අපි අපේ දේශනාව අපේ ජීවිතවලට අන්වේෂණය කරලා බලද්දි අපේ ජීවිත දිහා හැරලා බලද්දි අපිට පුංචිම හෝ දෙයක් අපිට හුලගන්න බෑ. තවත් කෙනෙක්ගේ පුංචි වෙනස්කමක් අපිට දරා ගන්න බෑ. තව කෙනෙක්ගේ වචනයක් එහා මෙහා වුණොත් බලන්න අපේ හිත කොච්චර කලබල වෙනවද කියන්නේ. මම කාගේවත් හිත රිදවන්නේ නැහැ. මම කාගේවත් හිත රිදවන්නේ නැති කෙනෙක්. ඇයි මට මෙහෙම මගේ හිත රිද්දන්නේ? මේ මිනිස්සුන්ට ඇයි මනුස්සකම් තේරෙන්නේ නැත්තේ? කියලා අපි හිතින් දුරුමුඛ වෙන්නේ නැද්ද? නේද? අපිට පුංචි ලෙඩක් දුකක් බලන්න අපේ කයේ ස්වභාවය. අපේ කය හැමදාම තියෙන්නේ නැහැ. මේ කය එක එක වෙනස්කම් බැරි අමාරුකම් එන්නේ නැද්ද? නේද? අපේ ශරීරය ආවරණ වෙනවා, දුර්වල වෙනවා, වැහැරෙන ගතියක් එනවා, ඉන්ද්‍රිය දුබලතාවයකටපත් වෙනවා. මොකද කරන්නේ ඉතින්? නේද? අන්න එවන් වූ අවස්ථාවකදී අපි විශ්වෝප වෙන්නේ නැද්ද? කඩා වැටෙන්නේ නැද්ද? අපි කඳුළු නොයන කඳුළු නොසලමින් ඇඬුවේ නැතුණත් හිතින් දුක් මේ අඬන්නේ නැද්ද අපි? නේද? ශෝක වෙන්නේ නැද්ද? වැළපෙන්නේ නැද්ද? එහෙම වෙනවා නේද? ඉතින් අන්නේ ඒ වෙලාවට අන්නේ අපේ අපිට බය මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධමක උපකාරීත්වය වෙන්නේ අන්නේ වන්නු අවස්ථාවක භාවිතයට ගැනීමටයි. නිසා මම අද මේ PDF එක ටිකක් ඉක්මන ටිකක් පරක්කු වගේ නිසා තා කොටසක් ඉස්සරහට කියමු. ඊට පස්සේ අපි සාකච්ඡාව පටන් ගමු. දැන් මුලින්ම දුක්ඛාරි සත්‍ය පැහැදිලි කළානේ. ජරා මරණ ශෝක පරිදේව ගැන. එහෙනම් මේ යෙදීම සක්කායක් හැටියට හොයන්න නේද දඟලන්න ඕන නේද? එහෙනම් මේ යෙදීම මොකක් හැටියට හොයන්න වෙන්නේ? සක්කායක් හැටියට හොයන්න නේද දඟලන්න. අපි හොයන්න දඟලන්න ඕන මොකද්ද? මේ සක්කාය සකීයත්වය තමා බව යෙදීම සකකාය සකීය තත්වය. අපි හොයන්න ඕන මේ සකීය තත්වයක ඉස්මතුවක් වෙන්නේ කොහොමද කියලා දඟලන්න ඕන ඒකටයි. දැන් හොඳට හිතලා බලන්න, අපි හොයන්නද දඟලන්නේ ඒකෙන් අයින් වෙන්නද කියලා. කකචූපම අවවාද සිහි කරනවද බලන්න. දුකක් කියනකොට සාමාන්‍ය ස්වභාවය තමයි පටිඝානුසය වැඩෙන. අන්න බලන්න, දුකක් කියනකොට සාමාන්‍ය ස්වභාවය තමයි මොකද්ද? පටිඝානුසය වැඩෙන එක. කායික දුකක් හෝ මානසික දුකක් ඇති වෙනකොට පටිඝානුසය තමයි වැඩෙන්නේ. දැන් අපි මේ ගිය සතියේ මේ සතියේ කතා කරපු දේවල් එක කායික දුකක් හරි මානසික දුකක් හරි ඇති වෙනකොට පටිඝානුසය තමයි වැඩෙන්නේ. දුකක් භුක්ති විඳිනවා නම් පටිඝානුසය වැඩෙන්නේ. එතකොට මේ පටිඝානුසය වැඩෙද්දි ද්වේෂය පෝෂණය වෙනවා. එහෙම නොවි මනස දූෂණය නොවෙන්නට නම් අන්න බුද්ධ අවවාදයට අනුගත විය යුතුයි. ආරද්ධං කෝපනමේ විරියං භවිෂති අසල්ලීන. එහෙනම් නොහැකුළුණු වීරිය පටන් ගත යුතුයි. ඔන්න බලන්න, මෙහිම දැන් දැක්මක් ඉස්මතු වෙනකොට බනිද්දි, වෙහෙසවද්දි, ගාහද්දි, ලෙඩවෙද්දි මොකද්ද මේ ඇරෙන්නේ? අපි වෙන්නේ අපි වීරිය ඇකිලලා යන එකනේ. මෙවන් වූ අවස්ථාවලදී වෙන්නේ මොකද්ද? ආරද්ධං කෝපනමේ විරියං. අරම බනිද්දි නේද, වෙහෙසවද්දි, කපද්දි, කොටද්දි, පහර දෙද්දි, ලෙඩ වෙද්දි මට ආරද්ධං කෝමේ කෝපනමේ භවිෂ්‍යති අසල්ලීන. නොහැකළුණු වීරයක් එක්ක නොහැකළුණු ස්වභාවයක් ඇති වෙන. බලන්න, ඇත්තට අපේ ජීවිත දිහා බලලා අපි කොයිතරම් දුප්පත්ද කියන. අපිට එහෙම දෙයක් වෙනකොට, බාහිර උපද්‍රවයක් වෙනකොට වීරියක්ද ඇති වෙන්නේ? නොහැකලිච්ච ස්වභාවයක්ද? නෑ නේද? උපට්ඨිතා සති අසම්මුත්තා. සිහිය හොඳින් පිහිටවා ගත යුතුයි. නේ, බණින්දි, ගහද්දි, කපද්දි, කොටද්දි, පහර දෙද්දි, වෙහෙසවද්දි, පුංචි වචනයකදි පවා, පුංචි වෙනස් වීමකදි පවා අපේ මොකද්ද වෙන්නේ? අපි ඒක මේ දැන් අපි හිතමු කවුරු හරි පුංචි වචනයක් කියන්නේ. ඒ වචනේ කියන වැය වෙන්නේ විනාඩියක් වියදම් වෙන්නේ නැහැ. තප්පර දෙකයි තුනයි. අපි පැය දෙක තුන, දවස දෙක තුන, සතිය දෙක, මාස ගණන්, සමහර වෙලාවට මේ අවුරුදු ගානකට කලින් කියපු එකක් ගැන තාම හිතේ තියාගෙන විඳවනවද නැද්ද? විඳවනවා. ගැටෙනවද නැද්ද? ගැටෙනවා. දැන් ඇති වෙන්නේ සිහියක්ද අසිහියක්ද? හිත එක්තැන් වීමද විසිරණය වීමද? විසිරිල්ලක් නේ. මෙන්න මේ සුන්දර ප්‍රතිපදාවිදි කියලා දෙනවා. උපට්ඨිතා සති අසම්මුත්තා. සිහිය එනබෙනවලු හොඳින් සිහිය පිහිටවා ගත යුතු. සිහිය ඉපදින්න කියලා කියනවා. පස්සද්දව කාය වසාරද්දෝ. ඒ විතරක් නෙවෙයි, මෙන්න මෙහෙම බාහිරෙන් උපද්‍රවයක් එද්දි බැනුමකදි හරි පහර දීමකදි හරි මේ කය සංසිදෙනවලු. අසාරද්දෝ, හිත මේ කයට මොකද්ද වෙනවා කියන්නේ? කය සැහැල්ලු වෙනවා කියලා කියනවා. බලන්නකො, වීරය ඇති වෙනවා, නොහැකිලිම ඇති වෙනවා, මේ විසිරෙන්නේ නැහැ, සිහිය උපදිනවා නේද? අසාරද්ද පහවූ දරතයන්ගෙන් සිත සමාධිමත් කරගෙන එහෙම සිහි කරද්දී ඕන කෙනෙක් මට මොනවා කිව්වත් මේ කයට දැන් මේ මගේ කයට දඬු වලින් අවි ආයුධ වලින් ඕන දෙයක් වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට නම් හරි අමාරුයි නේ. අපිට නම් පුංචි ලෙඩ දුකක් ආවත් ඇති. අපිට අනුශාසනාවකින් සිහියෙන් යුතු ප්‍රීති ප්‍රමුදිත භාවයක් නෙමෙයි තියෙන්නේ. දුකක් දුන්නසක් එපා වීමක් විතරයි තියෙන්නේ. හොඳට බලන්න මේ ජීවිතය පිළිබඳව අපේ දැක්ම මොකක්ද කියලා. ඇයි මේ සාරිපුත්තයන් මේ විදිහට පෙන්වන්නේ? සෝතාපත්ති ඵලෙවිනේ ඉති. සෝතාපත්ති දැක්ම ඇති කරගන්න. ඉතින් මේ දැක්ම ඇති කරගන්න පුළුවන් විදිහට චින්තනයක් අපේ ජීවිතයේ දෙන්නේ නැත්නම් අපි කොහේද තථාගත ධර්මත් එක්ක ඉන්නේ නේද කියන ප්‍රශ්නාර්ථයකින් කාරණය ඒ ඡේදය අවසන් කරනවා. ඉතින් ටික වෙලාවක් අපි කතා කරපු නිසා අපි කෙනකෙනා මේ ඊළඟට මේ කතා
නහන්සේ
තෙරුවන් සරණ යමු.
ඇත්තට ඒ අර කවුරු හරි අර ගහද්දී වලින් පහර දෙද්දී ඒ වගේ එතන අර එකක් චූපම අපමාව සිහි වෙනවා කියන්නේ එතනදී ඔය මේ දැක්ම භාවිතා වෙනවා කියන එකත් එක්ක නේද? එතන මේ ඒක අර ඊළඟට ඔය බුද්ධාගමසත් කියන ඒ කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට එතන සංසිද්ධියත් එක්ක යෙදෙනීමත් එක්ක අර දැක්මම එතන භාවිතා වීමත් එක්ක වෙන ඉක්මීම කියන කාරණාව මේ උතන වෙන්නේ කියන එක තවත් විදිහකින් කියනකොට එතන බුද්ධං අනුසරති ධම්මං අනුසරති අර ඒ විදිහට බුද්ධ ශාසනය කියන එක කෘත්‍යනේ ඒ කෘත්‍ය සිද්ධ වෙනවා කියන ඒ පණිවිඩය නේද කියන්නේ?
ඔව් අම්මා ඔව් එතන නැත්තම් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක් ඕන කවුරු හරි බලනවා කවුරු හරි දොස් කියනවා නැත්තම් පහර දීමක් කරනවා දැන් එතකොට කවුරු හරි බැන්නොත් අහගෙන ඉන්නවා මේ අපි කියන්නේ අර ඒක කාගෙන ඉන්නවා කියලා يعني ඒක දරාගෙන ඉන්නවා ඒ තින්නේ එතන ඒ ඒ කෙනා බලවත් නම් අරයා දුර්වලයි නම් ඒ එතෙන්දි කරන දේ තමයි ඒ බැරිකම නිසා නොහැකිකම නිසා විඳගෙන ඉවසගෙන ඉන්න ඒකට ඇත්තම ඉවසනවා කියන්න බෑ ඒ කර කියා ගන්න දෙයක් නැති නිසා ඔහේ ඉන්නවා කියන එක නේද එතන නිකන් අදහස එන්නේ එතකොට එතන අර කමන්ති කියන වචනේ ගන්න බෑ ඉවසීම කියන කාරණේ එතකොට එතන දැන් කමන්ති කියලා කියනකොට හැබැයි ඉවසීම කියන කාරණේ නිසා හැබැයි ඉවසීම කියන කාරණේ ඉස්මතු වෙන්නේ ඇත්තටම දැක්ම කියන දේ භාවිත වෙද්දී. එහෙම නැතෝ ඉවසීමක් කරනවා නම් එතනදි වෙන්නේ ඇතුළාන්තයෙන් ගැටි ගැටි ඉඳිලක් තමයි එතන තියෙන්නේ. එතකොට එතෙන්දි පටිඝානුෂය තමයි බලවත් වෙන්නේ. නමුත් නිවරදි විදියට ඉවසීමක් කියලා කියනකොට අනුලෝම කන්තියක් ධම්ම නිජාන කන්තියක් කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඒතර කෙනෙක්ගේ ඉවසීමක් කියනවා වෙනුවට ඇත්තම මෙතන කකචූපම අවවාදයේ අර්ථාන්විත වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිපැද්දා වෙන්නේ. එහෙම නැත්නම් මොකද ඉවසුවා කියන වචනේ හැබෑම අර්ථය වෙන්නේ වෙන මේකදී දැක්ම කියන දේ අර්ථානිතව භාවිත වෙද්දී. දැන් ඒ දැන් අරම කියන්නේ අපි කෙනෙක් ඉඳගෙන කර කියා ගන්න දෙයක් නැතුව බැරි නිසා ඉවසනවා කියනකොට වීරයක් නොහිකුළුණු බවක් සිහියක් ඉපදවීමක් කයේ සැහැල්ලු බවක් ඒව ඇති වෙන්නේ නැහෙනේ. වෙනවනම් වෙන්නේ කියන්නේ තියෙන සිහියත් සිහියටපත් වීමක්. මේක පුදුම ලස්සන කාරණයක් වෙන්නේ මෙතන මේ බුද්ධ වචනයටම අනුගත වීම නැත්නම් ප්‍රතිපදාත්මක වීම කියන කාරණේදී බාහිරින් වෙන කියන්නේ දුක් මුසු වෙන්න ඕන මුසුක්කු විය යුතු අවස්ථාවක දුර්මුඛ විය යුතු අවස්ථාවක සැලෙන්න ඕන අවස්ථාවක කැනබෙන්න ඕන අවස්ථාවක කම්පා වෙන්න ඕන අවස්ථාවක හොඳටම රිදෙන්න ඕන අවස්ථාවකදී විය යුත්තේ එතනදි මහා අසහනශීලී තත්වයක් නේ. නමුත් මෙන්න මෙතනදී සිහිය උපදිනවා වීරිය උපදිනවා ඊට පස්සේ පස්සද්ධිය සැහැල්ලු බව ඇති වෙනවා. ඉතින් ඇත්තටම මේ අම්මා එතනදී කරුණ සිහිපත් කළාසේම බුද්ධ අවවාදී බුදුජන් මනස පොඩ්ඩක් දූෂ්‍යත්වයට පත් දූෂණය වෙන්නේ නැත්තම් මනස අල්ප මාත්‍රික වශයෙන් හරි අල්ප දශම මාත්‍රයක හරි මනස දූෂ්‍ය භාවයකට පත් නොවෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිපදාව අර්ථාන්විත වීමම තමයි මෙතනදී අදහස් වෙන්නේ. අම අදහස් කරපු තැන වඩා සාධාරණ අදහසක් දැක්මී භාවිතයම තමයි මෙතනදී දැක්ම අර්ථාන්විත වීම තමයි ඇත්තටම කතා වෙන්නේ. තෙරුවන් සරණයි.
ඉතින් සරණයි ස්වාමීන් වහන්සේ, තව මේ අර වචනයක තේරුම අනුස්සති කියන එකයි අනුසර කියන එකයි එදෙකේ වෙනසක් තියෙනවද මේ පාළි අර්ථවල?
අනුස්සති අනුස්ස ඒක මම පොඩ්ඩක් හොයලා බලලා කියන්න ඕන. ඒක අර සියුම් අදහස සාමාන්‍ය පොදුවේ ගත්තට පස්සේ සාමාන්‍ය වගේ අදහසක් තමයි තියෙන්නේ. මේ කියන්නේ මේ සමාන අදහසක් වගේ තියෙන්නේ, සියුම් අදහසක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. අනුස්සති කියලා කියනවා මේ අනුසති කියලා කියනවා. සති කියන්නේ සිහි කිරීම, අනු කියන්නේ නැවත නැවත කියන අර්ථය. අනුසති අනුස්සති වෙනවා. ඒ කියන්නේ අනුස්සති කියලා කියනකොට සිහි කිරීමක්, ආවර්ජනා කිරීමක්, නැවත නැවත මේ මෙනෙහි කිරීමක් වගේ එනවා. අනුසරති කියලා කියනකොට සාමාන්‍යයෙන් මේ අනුසරණය, මේ සිහි කරනවා කියන අර්ථයම තමයි ඉන්නේ. අනුසරති කියලා කියනකොට වචන දෙක සමාන වශයෙන් යෙදෙන උනාට මේ අනුසරති කියලා කියන ටිකක් අර මෙනෙහි කිරීමක් එක්ක වගේ යන්නේ. අනුසති කියලා කියනකොට අර ටිකක් මේ එනවා සිහිය ඉපැද්දවීම කියන, සිහිය තනුව කියන, සිහි කිරීම කියන පැත්තත් එක්ක. ඒ කියන්නේ පද දෙකම ටිකක් සමාන වගේ වුණාට සියුම් වෙනසක් නිතුවම නෙවෙයි. අනුසති එහෙමයි. අනුසති සති කියන්නේ සිහිය පැවැත්වීමක් වගේ, නැවත සිහි කිරීම නැත්නම් සිහිය පැවැත්වීමක් වගේ. අනුසරති කියලා කියන්නේ අර සරණේ වීම, කියන්නේ මොකද්ද මේ සිහි කිරීම වගේ කාරණයක් එනවා. සිහියක් පැවැත්වීමක් වගේම තමයි. නමුත් අනුසරණය කරනකොට අර මෙනෙහි කිරීමේ පැත්තට තියෙන බර වැඩි. අනුසති කියලා කියනකොට සිහියක් පැවැත්වීම කියන වගේ අදහසක් එන. බුද්ධානුස්සති වගේ අනුසරණය කියනකොට මෙනෙහි කරන පැත්තට බර වැඩි.
ඒ කියන්නේ අර කෙනෙක් කරන ක්‍රියාව කියන වගේ පැත්ත අනුසරති කියලා.
දන්නේ පැත්තට බර වැඩි. ඔව්, ඒ පැත්තට බර තියන වැඩි ටිකක්. අර කියන්නේ අපි මිනිම ගමු අම්ම, දැන් පස්සති දකි ඕලෝකේ ඒ බලගීවි. මේක මේ සාමාන්‍ය පස්සති කිය, දැන් සාමාන්‍යයෙන් බලනකොට පස්සති දකි දකී කියනවට වඩා ඕලෝකේති කියලා කියනකොට නිකන් අවධානය යොමු කරලා බලන ප්‍රමාණය වැඩි. දෙකම සමාන වගේ පද දෙකක් වුණාට නිකන් දකී කියන එකට වඩා ඕලෝකේති කියනකොට බලන්න අර මැදිහත් වෙන ප්‍රමාණය වැඩි වගේ. අනුස්සති කියන එකට වඩා, අනුස්සති කියන වචනේ අනුස්සරති කියන වචනේ පද දෙකම සමානාර්ථවත්ව යෙදෙන්නේ. හැබැයි අනුසරති කියනකොට ටිකක් අර මේ මැදිහත් වෙලා නිකන් ඒකට පොඩි බරක් තියලා බල මෙනෙහි කරන්න යන ප්‍රමාණය වැඩි කමක් වගේ තියෙනවා. තෙරුවන් සරණයි. අදහස් දක්වන්න, ඒ කියන්නේ මේක දේශනයක් කියන පදනමට වඩා කතා බහ කරගෙන යෑමක් නේ. ඉතින් ඒ නිසා අදහස් දක්වන එක, සාකච්ඡා කරන එක, ප්‍රශ්න විමසන එක ඒක හරි උපකාරශීලී වෙනවා. හොඳයි. එහෙනම් මම ඉස්සරහ චේදික කියාගෙන යන්නම්කෝ.
සිතේ ආශෝ වික්ඛුනෝ ඒවං බුද්ධං අනුසරතෝ. මේ ඇත්නීදී තස්සහුට ඒ භික්ෂුවට ඒවං බුද්ධං අනුසරතෝ. මෙන්න මෙහිම බුද්ධං අනුසරතෝ. දැන් මොන බාන් දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙනි කරන්නේ සවැත් නුවර දීකෝන ආරාමයට ගිහිල්ලාද? නෑනේ සඳුන් කුටියට ගිහිල්ලාද? නෑනේ මුනි කුටියකට බුදු කුටියකට ගිහිල්ලාද? නෑනේ. එහෙම එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ හමු වෙන ගියාද? නෑ. දැන් කොහොමද දැන් බුදුරජාණන් වහන්සේ අනුස්සරණය වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ කොහොමද? කෙනෙක් අකෝසෙන්ති පරිභාසෙන්ති රෝසෙන්ති විහසෙන්ති. කෙනෙක් ආක්‍රෝශ කරද්දී පරිභව කරද්දී වෙහෙසද්දී නේ ඊර්වාසේ ඕ ඊර්වාසේ අතින් පයින් දඩු මුගුරු වලින් තැට කැබලි දුවනින් ආයුධ වලින් ඔන්නෝයින් පහර දෙද්දි කමන්ති දැක්මක් හැටියට භාවිත වෙද්දි තමයි ඒවම් බුද්ධං අනුසරතෝ. බුදුරජාණන් වහන්සේ ආයුධව අනුසරණය වෙනවා. ඇත්තට බලන්න අර්ථානිතව බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්නේ ධර්මය මෙනෙහි කරන්නේ කොයි වෙලාවකද? මේ ප්‍රායෝගිකව අපහසුවක් ඇති වෙන අමාරු අවස්ථාවකදී නේද? පස්සේ ආවසෝ බික්කුණෝ ඒවම් බුද්ධං අනුසරතෝ. දැන් මෙහිම බුදුන් අනුසරණය කරනකොට ඒවන් ධම්මං අනුසරතෝ ඒවන් සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නිසිතා න සංඛාන. දැන් මේ විදිහට යමෙක් සිහි කරනවා කියලා කියන්නේ බුදුන් අනුසරණය කරනවා අනුසරණය කියලා කියන්නේ දැන් මේ විදිහට යමෙක් සිහි කරනවා කියලා කියන්නේ බුදුන් අනුසරණය කියලා කියන්නේ. අපි නම් බුදුන් අනුසරණය කරන්නේ අර ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඔය වචන ටික නේද? අපිට වාක්‍ය ටික තමයි වචන ටික තමයි ඉන්නේ. හැබැයි වචනේ අර්ථානිත වෙන්නේ නැහැ. අපි 355 සාකච්ඡාවේදී හොඳට පැහැදිලි කළා. ඉතින් මේ දවස්වල කරපු සාකච්ඡාවක් මේ. නිවැරදිවම බුද්ධානුස්සතිය වඩන විදිහ. පින්තුනේ හැකියාවක් ඇත්නම් ඒක හරි ස්වාමීන් වහන්සේලා දෙනමක් එක කරන සාකච්ඡාවක් හරි ලස්සනට කරන සාකච්ඡාවක් 355 සාකච්ඡාව අහන්න හරිම වැදගත්තේ බුද්ධානුස්සතිය කරන්නේ මොන වගේද කියන කාරණේ ලස්සනට අර්ථාන්විතවම කියලා දෙනවා මේ සාකච්ඡාවේදී. 353 සාකච්ඡාවේ හොඳට පැහැදිලි කළා නිවැරදිව බුද්ධානුස්සතිය වඩන්නේ. එතකොට බුදුන් අනුසරණය කියලා කියන්නේ ධම්ම අනුසරණය කියලා කියන්නේ සඟුන් අනුසරණය කියලා කියන්නේ දැන් අර ජීවිතයේ යෙදීමත් එක්ක පෙන්නන සෝත සම්පස්සජා වේදනා ඊළඟට කකචූපම වාදී මේ වස්සී කරනකොට අන්නර ප්‍රතිපදාවෙන් යුක්ත භාවය එනවා නේද? සැබෑම බුදුන් දහම් සඟුන් අනුසරණය ඒක. හැබැයි ඔහොම කරනකොට නොකරන කෙනා කතා කරන්න දෙයක් නැහැනේ. දැන් ඔන්න පින්තුනේ දැන් අර කියපු විදිහට කරද්දි ඒ කියන්නේ බණිද්දි ගහද්දි ඒ අවස්ථාවවලදී ඔය විදිහට දැක්මක් ප්‍රායෝගිකව පාවිච්චි කරද්දි මොකද වෙන්නේ? හරියන්නේ දැන් ඒක පාවිච්චි කරන්න නැත්නම් ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඔන්න ඔහොම භාවිත කරද්දි ඔය විදිහට බුදුන් දහම් සඟුන් අනුසරණය කරද්දි මොකද වෙන්නේ? නොකරන කෙනාට තියෙන ගහනකට බේරෙන නම් ගෙඩක් හැදෙන බෙහෙත විතර නම් එයාට ඒ කිසිම සරණක් නැහැනේ. මේක කියන්නේ කරන කෙනාට හොඳට තේරුම් ගන්න අර විදිහට සිහි කරන කෙනාට අනුසරණය කරන කෙනාට ඒ කියන්නේ ලෙඩක් අසනීපයක් දුකක් ඇති වුණාට පස්සේ යෙදීමක් වුණා. කවුරු හරි ගහද්දි බනින්දි යෙදීමක් වුණාම මේක සිහි කරනකොට ඒ සිහි කිරීමේ වැඩ පිළිවෙල බුද්ධානුස්සරණය, ධම්මානුස්සරණය, සංඝානුස්සරණය මේ සිහි කරන තැනදී මොකද වෙන්නේ? උපේක්ඛා සහගත කුසල නිස්සාරණය පිහිටන්නේ නෑ නේද? අර උපේක්ඛා සහගත කුසල නිස්සිත උපේක්ෂාවක් යට පිහිටන්නේ නෑ කියලා කියන්නේ. දැන් දැන් උපේක්ෂාවක් ඉන්න ඕන, මේ අඥාන උපේක්ෂාවක් නෙවෙයි. ඒ කියන්නේ නොදන්න, කියන්නේ සමහර කෙනෙකුට ඕවා නේද කවුරු හරි බැන්නොත් ගණන් ගන්න නැතුව ඉන්නවා. ඕවා ඉතින් ඒකේ යාගේ නැටිනේ කියලා අතෑරලා දානවා. ගැහුවොත් මම යන්නේ නැහැ, ගැහුවොත් මට ගැහුවොත් ගණනයක් ඒක නරක නෑ, හොඳයි මම ආයේ යන්නේ නැහැ, වලියකට යන්නේ මොකටද ගිහිල්ලා කියලා. එහෙම නොකර කියන්නේ අපි බැන්නොත් බනින්න නොගිහිල්ලා ඉන්න පුළුවන්, ගැහුවොත් නොගහන් ගහ ගන්න යන්න එතෝ ඉන්න පුළුවන්, අතෑරලා දාලා පැත්තකට වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඒක කුසල නිශ්චිතයිද? නෑ, ඒ මධ්‍යස්ථතාවය කුසල නිශ්චිත නැහැ. මෙතන පෙන්වලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ උපේක්ෂාව, ඒ මධ්‍යස්ථ බව, ඒ මැදිහත් බව කුසල නිශ්චිතයි. දැක්මකින් වැටහීමකින් තමයි ඒ උපේක්ෂාවට ආයුත්තේ. පින්වතුනේ වැඩේ කියන්නේ ඔය විදිහට කුසල නිශ්චිත උපේක්ෂාවේ යෙදුණත් සමහර වෙලාවට එහෙම යෙදෙද්දි එතෙනිමුත් එයාට බුද්ධානුස්සති, බුද්ධානුස්සර, බුද්ධං අනුසරති, ධම්මං අනුසරති, සංඝං අනුසරති නොවන ඒ තරමට මේ කෙලෙසේ ප්‍රබලයි. එහෙම සිහි කරන කෙනාට සංවේගයක් හට ගන්නවා කියනවා. ඔන්නේ එතකොට මොකද කරන්නේ? ඒ එතෙනිමුත් බේරෙන බැරි නම් අන්න සංවේගයක් හට ගන්නවා කියනවා. හොඳට තේරුම් ගන්න, මම ඔබට නිතර පැහැදිලි කරන දෙයක් තියෙනවා. අපිට අපේ අපිට ජීවිතයේ යෙදෙද්දී යම් කිසි කෙනෙකුට දහම් මාර්ගයකට පොඩි හරි අනුගත වීමක් තියෙනවා නම් එයාට මේ දුකක් වේදනාවක් එද්දී ඉස්මතු වෙලා එන්නේ ප්‍රඥාව. අන්න එයාට ඉස්මතු වෙලා එන්න ඕන මොකද්ද? ප්‍රඥාවෙන්. පින්වතුනි, අපි හිතනවා මේ බාහ්‍ය දාර්ජීරිය එහෙම නැත්තම් කවුද මහා මොකද මාළුකේ පුත්‍ර සාමින් වහන්සේට වගේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේ සුතමත්තම් භවිෂ්‍යති, මුතේ මුතපන්ත. දැන් අපි හිතමු කවුරු හරි බැන්නොත් අපි හිතමු ආ මුතේ මුතමත්තම් භවිෂ්‍යති කියලා එහෙම ෂේප් න්‍යායෙන් එහෙම බේරෙන්න පුළුවන්ද? නැහැ, එහෙම වෙන්නේ නැහැ. මේකනේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ එදා හිටපු මේ බුදුරජාණන් වහන්සේකින් බණහපු පිරිසට මේ කියන්නේ. දැන් දැන් අපේ අපි බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා ඉන්නවද? ඒ මට්ටමේද ඉන්නේ? නෑ නේ. මේ එදා හිටපු භික්ෂුන් හික්මිච්ච භික්ෂුන් වහන්සේට කොච්චර දේවල් මේ කියලා දෙනවද? හික්මීමක් වෙයි. අපි මුතේ මුතමත්තම් භවිස්සති කියලා ඒක නිකන් හිතාගෙන හිටියට බලන්නුණු සාමාන්‍ය ජීවිතේ පොඩ්ඩටන් අර අපි නිකමට කියන්නේද හොස්සලනින් මැස්ස යන්න බෑ කියලා එහෙම කියන්නේ පොඩ්ඩ ඇත්තන් අපි කැළඹෙන්නේ නැද්ද? මනස දෝෂ වෙන්නේ නැද්ද? දෝෂ වෙනවනේ. පොඩි පොඩි අපහසුතාවයකදී, පුංචි පරිසරයක වෙනස් වීමකදී අපි අපි වෙහෙස කර වෙන්නේ නැද්ද? වෙනවනේ. දැන් අන්න අර විදියට බුද්ධ ධර්ම සංඝ ඒ අනුස්සරණය නොවනකොට, ඒ කියන්නේ කුසල නිශ්චිත උපේක්ෂාවට නොපීතනකොට, එනේ ඒ උපේක්ෂාව නිකං කර නිකං අඥාන එකක් නේ, කුසල නිශ්චිතයි. ඒත් මොකද වෙන්නේ? ඒත් බැහැයිලු නේද? ඒත් පින්වතුනි හිත හදාගන්න බැරි නම් ඔන්න සාරිපුත්තයන් වහන්සේ අම්ම කෙනෙක් වගේ ඊළඟට තවත් විකල්ප කියලා දෙනවා. තවත් හික්ම වෙන්න ඕන විවිධ ක්‍රම, විවිධ පැතිකඩ ඔස්සේ අපිට කරුණු කියලා දෙනවා. ඔන්න නේද මොනවද මේ කියලා දෙන්නේ? අපි ඊළඟට බලමු අර සබ්බාසව සූත්‍රයේ පෙන්වන ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව වගේ මරණ වේදනාවෙන් ඉඳලා මොන වේදනාවක් ආවත් එයාට ඉස්මතු වෙලා ඉන්නේ ගැටෙන ගතිය පෝෂණය කරන එක. අපිට නම් ඉන්නේ ගැටෙන ගතියක් පෝෂණය කරන එකක් නේ. දුක පීඩාව එක්ක නැග ගන්න ගතිය නෙවෙයි බුදුන් දහම් සඟුන් අනුසරණය. ඒ අනුසරණයේදී කෙනෙකුට කුසල නිශ්චිත උපේක්ෂාව පිහිටන්නේ නැහැ කියලා කියනවා. අච්චර කරලා පින්තුනේ බලන්නේ කෙලෙසේ බලවත්කම මමායනේ ඝනත්වයේ කොච්චරද බලන්න. අච්චර කරලා කුසල නිශ්චිත උපේක්ෂාවෙන් හිත පිහිටන්නේ නැහැ කියලා කියනවා. එතකොට එයාට සංවේගයක් හටගන්නවා කියලා කියනවා. සංවේගයක් සිහි නොකරන කෙනාට කොහොමවත් සංවේගයක් හටගන්න විදියක් නැහැනේ. සිහි කරන කෙනාට සංවේගයක් හටගන්නවා. කොහොමද? මට අලාභයක් නැහැ. මට නොලැබීමක් නැහැ. මට නපුරු ලැබීමක් නැහැ. මට බුදුන් දහම් සඟුන් සිහි කරද්දී මට උපේක්ෂාවෙන් යුක්ත කුසල ස්වභාවයේ පිහිටන්නේ නැහැ නේද කියලා ආයෙත් සංවේගයට පත් වෙනවා කියලා කියනවා. සෙයතාපි ආසෝ හරියට ඒක මෙන්න මේ වගේ කියනවා. මාමණ්ඩිය දැකලා ලේරිය සංවේගයට පත් වෙනවා වගේ කියලා කියනවා. මොන වගේද කියන්නේ? මාමණ්ඩිය දැකලා ලේරිය සංවේගයට පත් වෙනවා වගේ. කායික දුකක් වේදනාවක් හරි බාහිරින් ප්‍රශ්නයක් හරි එද්දි මට උපේක්ෂාව පිහිටන්නේ නැහැ කියලා සංවේගයට පත් වෙනවා. බුදුන් දහම් සඟුන් සිහි කරනවා. ඒක මට අලාභයක්. ඔහු සංවේගයට පත් වෙනවා. කොයි වගේද? අර මාමණ්ඩිය දැකින ලේලිය වගේ. හොඳට හිතලා බලන්න. ක්ලේශයක් වෙනකොට, කායික දුක් වේදනාවක් වෙනකොට ගැටීමක් නොවි ඔය වගේ හිතනවාද? බුදුන් දහම් සඟුන් සිහි වෙනවද කියලා. සිහි කරනවා කියන්නේ ඒ අවස්ථාවේ ඒ ධර්ම පරියායක යොමු වෙනක. අන්න ලස්සනයිනේ. ඒ වාක්‍යයෙන් බුදුන් දහම් සඟුන් සිහි කරනවා කියන්නේ මොකද්ද? මොනවා හරි වුණාන පස්සේ මේ ඉතිපිසෝ භගවාරා ස්වාක්කාතෝ භගවතාද මුදු පිටිපන් එහෙම කියන එකක්ද නෑ නේ. අන්න අර යෙදීමත් එක්ක සිහි කරනවා කියන්නේ ඒ අවස්ථාවේ ඒ ධර්ම පරියායට යොමු වෙන එක. ඒ කියර දීපු ධර්මතාවයට යොමු කිරීම තමයි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය අනුස්සරණය කරනවා කියලා කියන්නේ. ඊළඟට පැහැදිලි කරනවා තස්සචේ ආවසෝ භික්ඛුනෝ එවං බුද්ධං අනුසරතෝ එවං ධම්මං අනුසරතෝ එවං සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නිස්සිතා සම්ඨාති. ඔන්නෝම අර මට අලාභයක්මයි උනේ, මට ලාභයක් නෙවෙයි, මට නපුරු ලැබීමක්මයි, හොඳ ලැබීමක් නෙවෙයි කියලා සිහිපත් කරනකොට තවදුරටත් හරියට උපමාවක් කියනවා. මාමණ්ඩිය දුටු ලේලිය වගේ ඉක්මීමකටපත් වෙනවා පත්වෙන්නේ කියලා. ඔන්න එහෙම කරද්දි මොකද වෙන්නේ? ඊළඟට පැහැදිලි කරනවා තස්සජේ ආවසෝ භික්ඛුනෝ ඒවං බුද්ධං අනුසරතෝ ඒවං ධම්මං අනුසරතෝ ඒවං සංඝං අනුසරතෝ උපේක්ඛා කුසල නිස්සිතා සංඨාති. අන්න යම් කිසි විදියකට බුදුන් දහම් සංඝම් සිහි කරනකොට කුසල නිශ්චිත, නිශ්චිත නෙවෙයි ඔය වචනේ, කුසල නිශ්චිත වෙන්න ඕන ඇසුර, දක්ෂතාවය ඇසුර වෙච්ච. දැන් කුසල කියලා කියන්නේ මොකද්ද? මතකද සියලු කුසල ධර්මයන් ආරි සත්‍යයට අඩංගුයි නේද? මේ සූත්‍රය පටන් ගන්නකොටම සියලු කුස අර සියලු සත්‍යයන්ගේ පාදයන් ඇත්පියවරෙහි මේ ඔබන්න ඇත්පියවරෙහි තබන්න පුළුවන් වගේ සියලුම කුසල ධර්මයන් චතුරාර්ය සත්‍ය ඝටිතයි. චතුරාර්ය සත්‍යයට අදාළයි නේ. එහෙනම් කුසල නිශ්චිත උපේක්ෂාවක් තමයි පිහිටන්නේ නේද? සෝතේන අත්මනෝ හොති. ඔහු එකරුණින් සතුටපත් වෙනවා. ඔහු තමාට බොහෝ දයක් කරගත්තා වෙනවා. එත්තාවතම පිපෝ ආවසෝ භික්ඛුනෝ බහුකටන් හොති. එතකින්ම ඇවැත්නි මේ භික්ෂුව බොහෝ දේ කරගත්තා, බොහෝ දයක් කළා වෙනවා. ඔන්න වැඩි පිළිවෙල සිදුවෙන හැටි. මේ විදිහට තමයි කියන්නේ මේ කරුණ එතෙන්දී
දෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් අපි අර ගිය සුමානි කරපු එකයි අද එකයි ඔක්කොම සාරාංශ කරෝති සමරයි කරෝත්. ඇත්තරම ඒ අර කිව්වේ අර පටන් ගත්තේ අර ගිය සුමානේ අර පැහැදිලි කරගත්ත ඇත්තට ගිය සුමානේ මිට ඉස්සල සුමානේ තස්ස දාතාරම්මනේව චිත්තම් පක්ඛන්දති පසීදති සන්තිත්තති අදිමුච්චති කියන එක. ඒ කියන්නේ අර හැමතිස්සෙම මේ මේ යෙදීම මේ දාතාරම්මනේ කියන්නේ ස්වභාවය ගැන අරමුණු කරන ස්වභාවය ගැන ආරම්මණය කරන්නේ. ඒ කියන්නේ මේ යෙදීමේ යථාර්ථවාදී ස්වභාවය දකින්න කියන එකනේ. එතකොට ඒකට උදාහරණ වශයෙන් පෙන්නවා ශබ්දයක්, ඒ කියන්නේ කවුරු හරි බලනකොට ඒ ශබ්දය කියන එක, එහෙම නැත්නම් ඇසීම කියන එක, ඒ ස්වභාවය අරමුණු කරලා කොහොමද ඒකේ අනිත්‍යතාවය බලන්නේ. ඊට පස්සේ මෙතනදී දැන් ඊළඟට මේ කයට දැනෙන වේදනාව නැත්තම් පහස කියන්නේ කවුරු හරි ගහනකොට, එහෙම නැත්නම් ලෙඩක් දුකක් හැදිලා යන ආපු වේදනාව කියන ස්වභාවය, නැත්තම් ඒ කියන්නේ දාතාරම්මනේ කියන ඒ ස්වභාවය අරමුණු කරලා ඒකේ යථාර්ථය දැකීමෙන් එතර වීම කියන එක. ඒ කියන්නේ අපි සමර කෙනෙක් නිකන් සමර එකක් කිව්වොත් ඒක නේද ස්වාමීන් වහන්සේ මෙතනදී මේ 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 ඔක්කොගෙම කිව්වේ.
ඇත්තටම ඔව්, දැන් අර වගේ දැන් ඇත්තටම මේක මේ වැටහීමෙන් යුක්ත කෙනෙක්. ඇත්තට දැන් මේ කෙනෙක් ඇත්තට කියන නුවණකින් යුක්ත කෙනෙක්, යුක්ත කෙනෙක්ට අර වගේ අවස්ථාවක් එනකොට ඇත්තටම දැන් මෙහෙම හිතමුකෝ අම්මා, ඔන්න කවුරු හරි බනිද්දි, එහෙම නැත්තම් ගහද්දි, අර දෙතම කියවෙනවනේ, අව එක්ක බනිද්දි එක්ක ගහද්දි, අපිට වැටහීමකින් තොර වෙච්ච කෙනෙක් නම් කරන්න මොකද්ද? ඒකෙන් තව දුරටත් වෙන දේ තමයි සක්කාය තහවුරු වෙන එකනේ. හැබැයි මෙන්න මේ වගේ බනිද්දි ගහද්දි වගේ අවස්ථාවකදී අන්න එක්ක අපිට පුළුවන් මේ මොකද්ද මේ යෙදීම කියන්නේ හොයන්න යන්න පුළුවන්. යෙදීම වෙන්නේ කොහොමද කියලා හොයන්න අන්න කෙනෙකුට පුළුවන්. ඒක විචක්ෂණයක් කරන පැත්තකට යන්න පුළුවන්. අන්න එතෙන්දී අන්න දාත ආරම්භන වෙන්නේ. ඒ කියන්නේ එතකොට ආරමුණ වෙන්නේ අර ගහපු කතාවක්, ඒ කියන්නේ බැනපු කෙනෙක් බැනුමක්, ගහපු කෙනෙක් මේ පහර දීමක් කියන කාරණේ නෙවෙයි, යෙදීම කියන ස්වභාවය අන්න දාත ආරම්භ. එතකොට ආරම්භන වෙන්නේ කෙනෙක් මේ ගහපු කෙනෙක්, ගුටි කාපු කෙනෙක්, බැනපු කෙනෙක්, බැනුම් අහපු කෙනෙක්, පහර දීමක් බැනුමක් වගේ දෙයක් නෙවෙයි අරමුණු වෙන, අර ස්වභාවයයි අරමුණු වෙන්නේ. අන්න එතකොට එතකොට ඒ යෙදීමත් එක්ක විචක්ෂණී ඉස්මතු වෙද්දී එහෙමත් නැත්තම් අපිට යම් ඕකේ එක විදිහක් එක එක කාරණයක් වෙන එහෙම අවස්ථාවක් යෙදෙද්දි අපිට විචක්ෂණී කරන පැත්තකට යන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි විචක්ෂණී කරලා යම් වැටහීම් සහගත ස්වභාවයක් තියෙනවා නම් අන්නේ වැටහීම් සහගත ස්වභාවයේ භාවිත කරන්නත් පුළුවන්. අන්න එහෙම භාවිත කරද්දී තමයි එවන් බුද්ධං අනුසර අර දාතාරම්මන මේන, ඒ කියන්නේ ස්වභාවයේ හිත ස්වභාවය ආරමුණු වෙනවා කියලා කියනවා. එතනදී බුදුරජාණන් වහන්සේ ධර්මීය සංගරත්නය අනුසරණය වෙනවා කියලා කියනවා, සිහිය ඇති වෙනවා කියලා කියනවා, වීරිය ඇති වෙනවා කියලා කියනවා, සැහැල්ලුව ඇති වෙනවා කියලා කියනවා, ඊට පස්සේ කටචූපම අවවාදයේ පිළිපදිනවා කියලා කියනවා භාග්‍යතුන් වහන්සේගේ. ඇත්තටම අපේ ජීවිත ආද්‍යාශයේදී අපේ දිවි පැවැත්මේදී තමයි මෙන්න මේ මේ කාරණේ කියන්නේ. බාහිරින් එක්ක බණිද්දි මොකක් හරි වෙහෙසද්දි, සෝත සම්පස්සජා හරි, එහෙම නැත්නම් කාය සම්පස්සේපි හරි, ඔය විදිහට ඒකත් එක දාතාරමන මේවා කියන කාරණිය තමයි අපිට සාරාංශයක් ඇතුළු මම විස්තර කිරීමක් කරේ. සරලව ගත්තොත් අර විදිහට සාරාංශ කරගන්න පුළුවන්. ජීවිතේ කුමන හෝ අපහසුතාවයකදී ඒ යෙදීම විචක්ෂණයට යොමු වීම හෝ වැටහීම් සහගත සිහිය භාවිත කිරීම. ආපහු කියන්නම්, ජීවිත යෙදීමකදී බැනුම, කියන්නේ බැනුමකදී හෝ පහර දීමකදී වැනි අවස්ථාවකදී එවන් වූ යෙදීමකදී එක්ක විචක්ෂණය කරන්න යෙදීම, එහෙම නැත්නම් වැටහීම් සහගත සිහිය භාවිත කරන්න යෙදී යෑම කියන කාරණාවකදී දාතාරම්මන මේ චිත්තප්පක්ඛන්ති පිසිරතේ හිම වෙනවා. නැත්නම් බුද්ධං අනුසරතෝ ධම්මං අනුසරතෝ සංඝං අනුසරතෝ වෙනවා. එහෙම නැත්නම් කුසල මිශ්‍රිත උපේක්ෂාවක් එක්ක කතා කරන්න පුළුවන්. අර කක චූපම ආවවාදී වගේ දේවල් භාවිතා කරා භාවිත කරනවා කියන තත්ත්වයට අන්‍යම අදහසකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ සාරාංශගත කිරීම හොඳයි අම්මා. තෙරුවන් සරණයි.
ඊළඟ සන්නේ ස්වාමීන් වහන්සේ එතනදී වහන්සේ අර කිව්වනේ ඒක තවත් සංක්ෂිප්ත කරලා දැන් ආකාර දෙකක් එක කියන්නේ කියන්නේ යමක් යෙදීමකදී විචක්ෂණය කිරීම කියන්නේ ඒ දාතරම්මනේ විදිහට ඒ ස්වභාවය අනුව එතනදී තමන්ට දැනෙන ස්වභාවය අනුව ඒක එක විදිය. අනිත් එක වැටහීම් සහගත සිහිය භාවිතා කිරීම කිව්වහම ඒ කියන්නේ එතකොට අනිත්‍ය දැක්ම තුලින් මේ දේ දකින්නවා කියන මේ සිද්ධිය දකින්නවා කියන එකද ස්වාමීන් වහන්ස?
ඔව් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක් අම්මා. ඔන්න දැන් අම්මා මේ රැකියාවක් කරනවානේ අපි දැන් නම් විශ්‍රාමිකයි කියලා කියමුකෝ. අපි හිතමු මේ රැකියාව කරන අලුත්ෙන්ම යනකොට අලුත්ම කාරණයක් හමු වුණොත් එතෙදි කරන්න වෙන්නේ මොකද්ද? අලුත්ම දෙයක් වුණොත් ඉගෙන ගැනීමක්, ඒ ගැන විචක්ෂණය කිරීමක්, ඒ ගැන කියවීමක් කරන්න, ඉගෙන ගැනීමක් කියවීමක් කරන්න වෙනවනේ නේද?
ඔව් සාමයන්ත.
අන්න එතකොටත් ගැටලු නිරාකරණය වීමක් වෙනවා නේද?
ඔව්.
අන්න එතකොටත් ඒ ගැටලු අපි තුමු රැකියාව කරන්න ගියාට පස්සේ මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්න එතකොට ඒ ගැටලුව අධ්‍යයනය කරද්දී ඒ අර ගැටලුව නිරාකරණය වෙලා යනවා නේද? හරි. දැන් හැබැයි ඒ තුලින් අම්මට යම් කිසි වැටහීම් සහගත අත්දැකීමක්, ඒ අත්දැකීම ඔස්සේ යම් වැටහීමක් ආව නේද? හරි. අපිට අපි හිතමු ආපහු නැවතත් ඒ වගේම කුමන හෝ මේ කාරණයකට ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනා කියලා දැන් අර වැටහීම් සහගත ස්වභාවය නේද භාවිත වෙන්නේ ඊළඟට?
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඔව්.
අපි හිතමු ඔන්න දැන් ඔන්න කවුරු හරි බැන්න කියලා කියමු. බැන්නට පස්සේ ආයේ මොකද්ද මේ බැනුම කියන්නේ? මොකද්ද මේ පහර දීම කියලා කියන්නේ? මොකද්ද මේ වෙහෙස කරවීම කියන්නේ කියලා අන්න එතෙන්දී විචක්ෂණයක් පැත්ත යෙදීම සෙවීම පැත්තකට යන්න පුළුවන්. එතෙන්දිත් අන්න එතෙන්දිත් දහතරම්මන මේව තමයි.
ඔව්.
ඊළඟට අපි හිතමු අපිට ඔය වගේම අවස්ථාවක් ආපහු නැවිලා තියෙන්නේ නැහැනේ මේ ජීවිතවලදී නේද? දැන් තියෙනව නේද අර විමසීම තුළින් යම් වැටහීම් සහගත ස්වභාවයක්.
ඔව්.
ආන ආයි එබඳුම අවස්ථාවක් ආවොතින් අර වැටහීම් සහගත ස්වභාවය භාවිත කරන්න පුළුවන් නේද?
හරි ස්වාමීන් වහන්සේ.
ආන්නේ වගේ ඒත් මොකද වෙන්නේ? ඒත් කුසල නිශ්චිත උපේක්ෂාවක් තමයි ඒත් වෙන්නේ. එක්ක යෙදීම හොයන්න ඕන. හොයද්දි අර කුසල නිශ්චිත උපේක්ෂාවක් ඉන්නවා. අපි හිතමු කලින් හොයලා විචක්ෂණය කරලා තියෙනවා කියලා. දැන් වැටහීම් සහගත ස්වභාවයක්නේ. ආන්නේ ඒ බඳුම නැවතත් දැන් මං කියන්නේ ඒකම වෙන්නේ ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ ආකාරයේම ගැටලුවක් ප්‍රශ්නයක් මතුනොතින් අපි හිතමු ඇත්තටම කවුරු හරි දැන් ගුරුවරයෙක්ගෙන් ඇසුරෙන් ඉගෙනගත්ත ළමෙක් ගණිතයේ ප්‍රශ්නයක් විසඳගන්න සූත්‍රයක් තුලනය කරන ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා නේද? අපි රසායන විද්‍යාවදී වගේ සමහර සමීකරණ තියෙනවනේ තුලනය කරන්න. ඒ තුලනය කිරීමේ හැකියාවක් තියෙනවනම් එයාට ඒ කියන්නේ පාදක කරගන්න සංගතක කාරණා වෙනස් වෙන්න පුළුවන්. නමුත් අර වැටහීම් සහගත කියන්නේ තුලනේ ඒ සූත්‍රයේ වැටහීම තියෙනව නම් තුලනේ කරගැනීමේ හැකියාව තියෙනවනේ නේද?
ඔබ ස්වාමීන් වහන්සේ.
ආන්නේ වගේ එක්කෝ හැදෑරීම තුලින්ම වැටහීමකට එනවා. ඒ තුලින් ස්වභාවය හිතනවා. එහෙම නැත්තම් එහෙම කලින් කරලා තියෙනවා. අපි තුමු ගණිත ගැටලුවක් නම් ඒ සමීකරණය ඉගෙනගෙන තියෙනවා නම් ඒක ඒ තැන් වලට මේ යොමු කරන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඔය දාතාරම්මන මේව කියන්නේ උත්තරම කියනවා නම් කවුරු හරි නිකන් කියන්නේ අපි තුමු මෙල්ලේ සරල විදියට කිව්වෝ දාතාරම්මන මේව කියන්නේ ධාතු යෙදීමේ ස්වභාවය යථාර්ථ වීම, යථාර්ථවාදී වීම. එදිනදා තමන්ගේ කියන්නේ සක්කාය යෙදීමේ ස්වභාවය යථාර්ථවාදී වීම. එතනින් යථාර්ථවාදී වීමෙන් වෙන්නෙම කුසල නිශ්චිත උපේක්ෂාවක් ඇතිවීමයි. ඒක දෙවිදියට සිද්ධ වෙන්න පුළුවන්. පළවෙනිම ධර්මයට ඇතුල් වෙන කෙනා විචක්ෂණය තුළින්, ඒ කියන්නේ මොන හරි දෙවි ජීවිතයේ යෙදෙන ස්වභාවයක් විචක්ෂණය කිරීම තුළින්, ඒ විචක්ෂණය කිරීම කරලා අපි නිදික පුරුද්දක් තිබුණොත්, ඒ පුරුද්ද තුළින් අපිට ඒ සිහිය, ඒ පුරුද්දෙන් ආපු ඒ කඩිකට ඒ ට්‍රේනින් එක වැටහීම තුළින් ඒ සිහිය භාවිතා කරලා අපිට ඒ යථාර්ථවාදී වීම එතනදී වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ?
වෙන්න පුළුවන්. හරියට හරි. එතෙන්දී යම මෙතෙන්දී අපි මේ හොඳට මතක තියාගන්න ඕන. දැන් මේ ඉන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ, ඉන්න භික්ෂුන් වහන්සේලාට මේ කියලා දෙන්නේ මේ කතාව, මේ කාරණේ. හැබැයි මෙතෙන්දී අර දාතාරම්මන මේ කියලා කියන්නේ, එහෙම නැත්නම් කුසල නිශ්චිත උපේක්ෂාව කියලා කියන්නේ අර මේ, එතකොට අර වැටහීම තමයි භාවිත වෙන්නේ. අර කෙනෙක් ඒ ස්වභාවයට පත් වෙනවා කියන එක හෝ කෙනෙක් කුසල නිශ්චිත උපේක්ෂාවට පත් වෙන්න හදනවා කියන එක නෙමෙයි. කෙනෙක් තමයි මේකට, කියන්නේ ඉන්න කෙනෙක්ට තමයි මේක මේ කරන්න වෙන්නේ. හැබැයි මෙතනදී මේක ප්‍රතිපදාවට අනුගත වීම කියන වචනේ අපි හිතමු. අන්නේ ප්‍රතිපදාත්මකව අනුගත වෙද්දි තමයි දාතාරම්මන මේ, නැත්නම් කුසල නිශ්චිත උපේක්ෂාව කියලා කතා කරන්නේ.
අන්න හරි. දැන් විචක්ෂණය තුළිනුත් ස්වාමීන් වහන්සේ කෙනෙක් මැදිහත් වෙලා කරාට ඒ විචක්ෂණය හරියට වුණා නම් ඒ කෙනා බව ලැබෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ?
හරි හරි, එහෙම හරි යන්න. ඇත්ත ලැබීමක් එක තමයි හොයන්න යන්නේ. හැබැයි ලැබීමක් එක තමයි හොයද්දී, කියන්නේ නිවැරදි ආකාරයට විචක්ෂණය වුණොත්, එහෙම නැත්නම් වැටහීම් සහගත සිහියේ භාවිත වෙද්දී අර උපේක්ෂා ඒවම් බුද්ධං අනුසරතෝ ධම්මං සංඝං අනුසරතෝ වීම, උපේක්ෂා කියන්නේ කුසලංශිත උපේක්ෂාව භාවිත වීම, එහෙම නැත්නම් බුද්ධාවවාදයේ පිළිපැදීම, එහෙම නැත්නම් දාතාරම්මන මේ අර දාත කියන්නේ ඒ ස්වභාවය අරමුණු වීම කියන කාරණා තමයි වෙන්නේ.
හරි හරි. දැන් අනිත් ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ, දැන් එතන අර ඊළඟට කියන්නේ මට එතන පොඩ්ඩක් අපහැදිලි. ඒ කියන්නේ අර කියනවානේ එහෙම කරන කෙනාටත් සමහරක් වෙලාවට මේ ඒ කුසල නිශ්චිත උපේක්ෂාව පිළිටන්නේ නැහැ කියන්නේ ඒ
ඒක ඒ අවස්ථා දෙක කොහොමද ස්වාමීන් වහන්සේ? සමහරක් ඔව්, දැන් සමහර වෙලාවට දැන් ඔන්න දැන් අපි සමහර වෙලාවට අරම කරද්දිත් මේ දැන් මේකට දැන් වැටහීමකේ යොක්, මේ කියන්නේ ඉන්න කෙනෙක් නේ අම්මා විචක්ෂණය කරන්න යන්නේ, හරි වැටහීම සහගත නුවණක් භාවිත කරන්න යන්නේ, හරි ඉන්න කෙනෙක් නේ. හැබැයි අර වගේ දේවල් එක කියන්නේ කැළඹෙන්න තියෙන ඉඩකඩ හරි වැඩි තිවුරයි නේද? දැන් ඉන්න කෙනෙක් නේ මේක කරන්න යොමු වෙන්නේ. හැබැයි අරම භාවිතයට යන්න යද්දිත් කරද්දිත් අරම කරද්දිත් අරම කරද්දි සමහර වෙලාවට දැක්ම භාවිත නොවෙන්න පුළුවන්. නුණක් නොයෙදෙන්න පුළුවන්. අන්න එහෙම නොතින් ඒකෙන් වැරුණොත් මේකෙන් හරි කරන්නේ නැහැ. අපි කටවහරෙන් කියන්නේ මොකද කොකෙන් බැරි නම් කික්කෙන් හරි කමන්නේ නැහැ කියලා හරි ෆික්ෂන් නේද කඩන්න පුළුවන්. මේ 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 සාරිපුත්ත යනන් වහන්සේ අම්ම කෙනෙක් වගේ මෙහෙම බැරි වුණොත් මෙහෙම හරි කරන්න කියන අර ඒ එක එක සර්වාංශීය වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ කොහොම හරි මේ ප්‍රතිපදාවට අනුගත කරන්න තමයි මේ කියන්නේ. එහෙම නැත්නම් අවංකවම ගත්තොත් අම්මා මේ මේ සූත්‍රේ පටන් ගන්නේ දුක්ඛාරය සත්‍යෙන්නේ. ඉතින් දුක්ඛාරය සත්‍යෙක දුක කියන වචනින් වැඩේ ගලව ගත්තොත් එච්චරයි. අපි දුක්ඛාරය සත්‍ය පිළිබඳව විස්තර කරමු. ජාතික දුක්ඛා පිරිසිදු දැක්කොත් එච්චරයි කතාව.
ආයි මෙච්චර දුර ඉන්න ඕනේ නැහැ. මේ එක මේ මේ මෙහිම බැරි නම් මෙහිම. එහෙමත් බැරි වුණොත් මේ විදියට. නේ.
ඔව්.
මේ මොකද කරන්නේ? සෝතාපට්ටි ඵලය විනේති කරන්නේ. මේ සෝතාපට්ටි ඵලයක හික්ම වීමක් තමයි මේ දහම් සැඩපාරට මේ යොමු වෙන්න මේ මෙහිමත් නැත්තම් මෙහිම කරන්න. අන්න ඒ වගේ කාරණාවක් තමයි මෙතන මේ පෙන්වන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මෙතන ඇත්තටම දැන් අපි දිගටම අර මෙහෙම කරගෙන එනකොට එච්චර මේකක් වෙන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ ප්‍රතිපදාවට එන කෙන ක්‍රම මම හිතන්නේ කීපයක් පෙන්නවා නේද ස්වාමීන් වහන්සේ?
ක්‍රම විශාල වශයෙන් පෙන්නවා. මම හිතන්නේ මේ මහා අති මට හිතෙන ආකාරයට මේ මහා අති පදෝපම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පෙන්නපු කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අඩු නෑනේ එකකට. හැබැයි මේ සූත්‍රයේදී කියන්නේ ඇත්තටම එක සූත්‍ර දේශනාවක තියෙනවා ධම්මචක්ක පවර්තනේ නැත්නම් ධර්මචක්‍ර ප්‍රවර්තනය කරන්නේ භාග්‍යතුන් වහන්සේ හැරෙනකොට සාරිපුත් මහ රහතන් වහන්සේ විතරයි. වෙන එහෙම සඳහන් වෙන්නේ නෑ. මට මතක විදිහට සංයුත්ත නිකාය 5 එකේ වගේ සූත්‍රවලදී තියෙන්නේ ධම්මචක්‍ර ප්‍රවර්තනේ ධම්සක් ධර්මචක්‍රය කරකවන්නේ ප්‍රවර්තනය කරන්නේ බුදුරජාණන් වහන්සේ රජු වෙද්දී ධර්ම සේනාධිපති වෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේනේ. සමහර වෙලාවට යුද්ධවලට රජතුමා යන්නේ සෙන්පතිවරය තමයි යවන්නේ. ආයි සෙන්පතිය ගියා කියන්නේ කැවැඩේ ඉවර කරලම තමයි ඉන්නේ. අර එවනේ සාමාන්‍ය නේද? කියන්නේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ තමයි ධර්මචක්‍රය ප්‍රවර්තනය කරේ. ඉතින් මෙතෙන්දී මෙන්න මේ දැන් සාරිපුත්තයන් වහන්සේ චත්ත සාරිපුත්තෝ භික්ඛවේ චත්තාරි අරිය සත්‍යානි පහෝති ආචික්‍යතුන් දේශේතුන් පඤ්ඤපේතුන් පට්ඨපේතුන් විවරේතුන් විභජිතුන් උත්තානිකතුන්. ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේ මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේම සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ ආර්ය සත්‍ය හතර ආචික්‍යතුන් කියලා දෙන්නට දේශේතුන් දේශනා කරන්නට ආචික්‍යතුන් දේශන පඤ්ඤපේතුන් පනවන්නට පට්ඨපේතුම් පිහිටවන්නට නේද උත්තානිකරු ඒ කියන්නේ ඉස්මතු කරලා පෙන්වන්න දක්ෂයි කියලා කියනවා. දක්ෂයි කියලා කියනනම් මේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ කාරණා ඒ දුක්ඛාරය සත්‍ය පිළිබඳව සවිස්තාරිකව විවිධ පැතිකඩ ඉස්මතු කර කර තමයි මේ පෙන්වලා දෙන්නේ. මෙහෙමත් කරදී වෙන්නේ නැත මෙහෙම හරි කරන්නේ කියලා අන්න වෙනත් පැතිකඩ එක යොමු කරලා පෙන්වලා දෙනවා.
හොඳයි සාරණස තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මෙතන මේ කියන්නේ අර එහෙම කරනකොටත් අවසන් ඒ කුසල නිසිත උපේක්ෂාව පිහිටෙන්නේ නැත්නම් අර සංවේගයට පත් වෙලා කියන මෙතන නේද කියන්නේ අර උපමාව මේ මාමන්දිය දැකපුලේලිය වගේ කියන කාරණාව පෙන්නන්නේ.
මෙතන තමයි උපමාව ගන්න යන්නව.
එතනදී දැන් ඒක ඒ උපමාව අපි නිකන් අරගෙන බැලුවොත් දැන් මාම කියලා කියන්න තන පෙන්වන්න හදන්නේ එයා බොහෝ දේවල් දන්න කියන දක්ෂ يعني එයා දැන් වයසින් වැඩි මේ දේවල් දන්න බවින් වැඩි එයාගේ දක්ෂතාවය වැඩි නේ අර ලේලි කියන්නේ අලුත් කියන කාරණාව පෙන්වන්නද වගේ නේ කියලා මේ සාමාන්‍ය කියලා නේ එතන හිතෙන්නේ. ඒතකොට මාගේ කියන එතන ඒ දක්ෂතාවය කියන එකයි අර ඒකට අලුත් කියන ගතියයි ගත්තහමනේ මේ ඔතනට ගැලපෙන කියලා වගේ මට හිතුණා. එතකොට දැන් අර සංවේගයෙන් පත් වුණාම තව වීරියක් මේ ඊළඟට ආයේ ඊළඟට ඇති වෙන්නේ මේක තව ඒකටම යොමු වෙන්න උත්සාහ කිරීම ඒ දක්ෂතාවය ඇති කර ගැනීම පිණිස. එතකොට ඒත් වෙනත් කාරණාවකින් තත් වඩා එතන මේ ඒ ඒ ප්‍රතිපදාවම වම තම අර හැකියාව ඉස්මතු කරගන්න කොට ඒ සංවේගයකින් වෙන්න ඕනේ ඒකනේ කියලා අර ලොකු සාමින්නාංශෙත් කියන්නේ. එතකොට ඒකටම එහෙම යොමු වෙනකොට අන්න එතකොට එයාටත් ඒ හැකියාව වෙනවා මේ ඒ කුසල නිසිත උපේක්ෂාව කියන එකට. නිකන් අර ඒ කියන්නේ ඒකේ ඇත්තර ඒ කියන්නේ ඒකේ එහෙම නමක කෙනෙකුට එතන ඒ ප්‍රතිපදාවට යොමු වීමටත් කරුණු සකස් වීම කියන කාරණාව වෙන්නත් අර හැමදේම කුසල් කියලානේ විග්‍රහ කරන්නේ ඉන්ද්‍රිය ධර්ම බල. ඉතින් ඒ වගේ ඒ කාරණා ඒ මාර්ගයට එහෙම කාරණාවක්ද කියලා නිකම්ම අදහසක් ආව ස්වාමීන් වහන්සේ.
දැන් අර මෙතනදී ඇත්තටම අර උත්සුක කරවීම තමයි කරවන්නේ. කියන්නේ අර ප්‍රතිපදාවටම යොමු කරන්න අර කලින් කියපු මේ දැන් බණිද්දී ගහද්දී වගේ අවස්ථා ඒ වගේ ප්‍රායෝගික අවස්ථාවකදී ලෙඩ වෙද්දී හරි කොමන හෝ අර ආපහු අර මෙතනදී සංවේගයට පත් වෙන්න කියලා කියන්නේ අර මේ ඇත්තටම මේ ප්‍රතිපදාවට යොමු වෙන්න අපි අර ආධුනිකයි නවකයි අර ඇත්තට මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අර සංවේගයක් ඉපදවීම තමයි. අර වීර්යවත් වීම තව තවත් මේ ඇත්තට අපි මේ සංවේග ඒ වචනෙත් මං කියලා ඉන්නම්කෝ. අපි සංවේග කියලා කිව්වට පස්සේ මේ අදහසක් යන්නේ මොකද මේ දුක් වෙනවා නිකන් අර සංවේග. දැන් අපි ඔය මලගෙවල් වල තියෙනුනේ සාතිසේ සංවේගය කියලා වගේ කතාන්දර මේ කියලා තියෙන වෙන අර්ථයක් අපිට යන නිකන් අපි ඔයාලත් එක්ක අපි දුක් වෙනවා උන්නුම වගේ එකක් නේ. නිකන් අපි නිකන් ඉන්න මට්ටමින් පල්ලෙහාට වැටෙනවා වගේ උන්න ඔයගේ අර්ථයන්නේ තියෙන්නේ. සංවේග කියන වචනේ ඇත්තටම තේරුම තමයි සං කියන්නේ මනාව, වේග කියලා කියන්නේ වේගවත් වීම, මනා වේගවත් වීම. කියන්නේ ක්‍රමික මේකට අර සංවේග වෙනවා කියන්නේ දුක් වෙනවා අඬනවා කියන්නේ කඩන් වැටෙනවානේ අයියෝ බැරි වුණානේ එහෙම කාරණයක් නෙමෙයි. ඇත්තටම මෙතනදී අර ඒ කියන්නේ මේකේ ප්‍රතිපදාව කියලා කියන කාරණේට යොමු වෙන්න අන්න අර රේණුකාම සිහිපත් කළා වගේම අර හොඳ වේගයක් ගැනීමක් එක තමයි කරන්නේ. එතකොට ඒ මනා වේගය අර මාමණ්ඩිය දුටු ලේලියක් වගේ අර එයා හරි අවනතයිනේ මාමණ්ඩිය ඉස්සරහා නවකයි අලුත් කියන කාරණාවත් එක යොමු වෙන්න ඉඩකඩ තියෙනවා නේද? අන්න ඒකත් එක බලන ඒකත් එක ආපහු අර කුසල නිශ්චිත භාවයක් තමයි ඊතරම ඉස්මතු කරන කතා කරන්නේ. ඒ අදහස ගොඩක් වටිනවා. මනාවේ වේගය ඇති කරවන්න තමයි තවදුරටත් උත්සුක කරවන්නේ. එතකොට නැවතත් අර කුසල නිශ්චිත ප්‍රේක්ෂාව ඇතිවීම තමයි අර අරමුණ වෙන්නේ මේ කරුණේදී.
එවන් සමය ස්වාමීන් වහන්ස
එවන් සරණයි
මෙතන ස්වාමීන් වහන්ස. දැන් අර මට හිතෙච්ච දෙයක් මට හිතුන දෙයක් තමයි මෙතන දැන් අර මුලින්ම සූත්‍රේ ගලාගෙන ඒමත් එක්ක දැන් මෙතන තියෙනවානේ මුලින්ම දැන් පටවි ධාතුව පටි ධාතයෙන් චිත්තං විරාජේති කියලා. ඒතර එවැනි ස්වභාවයකට ඇති කරවනවානේ මුලින්ම. එතකොට එතනින් පස්සේ ඒක තවත් තීව්‍ර කරන්න කියනවනේ අර බාහිර ආපෝ ධාතුව පටවි ධාතුව හෝ බාහිර පටවි ධාතුවත් මේ විදිහට අර මහ පෘථුවියත් ඇහිලා යනවා නම් තමන්ගේ ශරීරයේ කියන දේ
මාත්‍රයක් වමන වූ කායයට තණ්හා ඕ මත්තට කස්ස කායස තණ්හූපාදින්න සාන්තිවාම මන්තිවා ආදි වශයෙන් කියනවනේ නේද?
ඔව්. එතකොට ඒ තත්ත්වයක් ඉස්මතු කරලා එහෙම තත්ත්වයකට ඉස්මතු කරලා මේ ඊට පස්සේ මේ කියන්නේ තංචේව මේ අර වෙන කෙනෙක් පරිභව කරනවා ආක්‍රෝෂ පරිභව කරනකොට ඒක අජානාති වෙන විදිහනේ මෙතන මේ සඳහන් කරන්නේ. එතකොට ඒ කියන්නේ මෙතන මට මේ කියනකොට හිතුනේ මේක දැන් ඇත්තටම මේ අවස්ථාවේදී යෙදෙන අවස්ථාව ඇත්ත කයනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන එවැනි එකක ස්වරූපයක්ද මේ කියන්නේ කියලා. අපි දැන් මෙතන කියනවා උපන්නා කෝමියායන් සෝත සම්පස්සජ දුක්ඛ වේදනා සෝ සාචේව සාචකෝ කටිච නොඅපටිච කිම්පටි පස්ස. ඒතකොට පස්සේ ගැන ඒක පස්සේ අනිත්‍යයි කියන එක. වේදනාව කියන්නේ අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි. ඒතකොට මේ සංඛාරය අනිත්‍යයි කිව්වම මෙතන ඒක දැන් ධම්මානුපස්සනාවක වගේ දීමක් නෙමෙයි තියෙන්නේ. එතකොට මට කිසිච්ච දෙයක් මේ කතා කරන ඉච්චක ගැඹුරු තැනක් වගේ කියලා තමයි මට හිතුනේ. ඒකම මේ දාතාරම්මණේව චිත්තං පක්ඛන්දති පසීති සංසිතති අදිමුච්චති කියන එකෙන් සම්නාසෙ එතන අදහස් කරේ. දැන් ධාතු ආරම්මණයෙන් අපි මෙතනට ආවේ එවැනි අදහසක්. ඒ කියන්නේ අපි ධාතු මුල් කරගෙන තමයි හිත මෙවැනි තත්යකට අපි මේ පත් කරගත්තේ. එතකොට ධාතු ආරම්මණයෙන් අපි ධාතු ගැන ධාතු ගැන මෙනෙහි කිරීම තුලින් ආපු ධම්මානුපස්සනාවක් වගේ ගතියක් තමයි මට ඇත්තට මේ වේදනානුපස්සනාව වෙන්න පුළුවන්. මේ ධම්මාන හෝ වේදනානුපස්සන තමන්ට යෙදෙන කරුණාව. ඊළඟට දැන් මෙතන ඊළඟට කෙනෙක් ගහනවා කියන තැන ගත්තාම ඇත්තටම මේකේ මේ එක තැනක තියෙනවනේ මේ සමිනවංශ මේ සෝ එවම් පජානන් තථා භූතෝකෝ අයං කායෝ යතා භූතස්මින් කායේ පාණි සම්පස්සාපි කමන්ති. ඒ කියන්නේ සමිනවංශ දැන් මෙතන පජානාති වෙන්නේ තථා භූතෝකෝ අයං කායේ. මේ තථා භූතෝ කියන්නේ සමිනවංශ මේ හටගත් කියන අදහස වගේ එතන යෙදෙනවනේ. තථා භූතෝකෝ අයං
කායේ තථා භූත කියනකොට තථා කියන්නේ එසේ කියන්නේ ක්‍රමයක් එක්ක එහෙ ඒ ආකාරයක භූත කියන්නේ සකස් වූ. එහෙව් ඒ කියන්නේ එසේ වූ. එහෙම නැත්නම් එසේ භූතය කියනවා සකස් වූ කියන අර්ථය. යම් ආකාරයකට සකස් වූ. තථා භූත එසේ වූ වගේ අර්ථයක් වෙනවා. සකස් වූ කියන අර්ථය එනවා. ඔව්.
එතකොට ස්වාමිනාස දැන් මෙතන මෙයාගේ මේ කියන්නේ මේ ආයත ශ්‍රාවකෙක්ම වෙන්න ඕන මේ කතා කරන්නේ. සෝ ඒවම් පජානති. ඒක පජානති විදිහට නේ කියන්නේ. ඒ කියන්නේ මේක සකස්සුණු කයක් කියලා කෙනෙකුට වැටහෙනවා නම් එතකොට එතනම මේ මම කියන කාරණේ යෙදීමක් නෑ එතන. ඒ කියන්නේ මම කියන මගේ බව දැන් මුලින්ම අපි ඒක යෙදීම සුදුසු නැති බව අපි මේ ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි මේ ඉන්න කෙනේ. එතකොට මේ හටගත් කයක ඇති කයක නෙමෙයි හටගත් කයක බව දැන් වැටහෙනවා. ඒ හටගත් මේ කයත් එක්ක තමයි මේ කතා කරන්නේ. එතකොට ඊළඟට කියනවා මේ කමන්ති කියන්නේ ස්වාමීන් වහන්සේ ඒකේ
ඉවසනෝ කියන අර්ථය. ඉවසයි කියන අර්ථය.
හොඳයි. මේ කයට මේ කියන්නේ මේ අතින් පයින් දඬු මුගුරු වලින් කැටි කැබලි වලින් ගහනකොට ඉවසනවා. ඒ ඉවසන පදනම මොකද මේ හටගත් කයක් බව ප්‍රඥාවෙන් දැයින ගතිය. එතකොට ඊට පස්සේ කකුචූපම වාදී එතෙන්දිම සිහි කරනවා. එතෙන්දිම සිහි කිරීම ඒ කියන්නේ ඊළඟට කියනවා ඒකම තත්ත්වාපියෝ මනෝ මේ මනස දුෂ්‍ය කරගන්නේ නැහැ කියන එක. එහෙම වුණා නම් සාසනික කරේ නැහැ කියන එකත් එවෙලෙ සිහි වෙනවා. ඒකම ආරද්ධ කෝපන මේ විරියන් මේ ආරඹුණු පටන් ගත්ත වීරය භවිස්සති අසල්ලීනං කියන්නේ නොසැලෙන වගේද සමනස භවිස්සති අසල්ලීනං
නොකැලීම හැකිලෙන්නේ නැහැ කියන අර්ථය.
එහෙම ඒතර වීරයක් ගැන කතා කරනවා. නොහැකිලෙන වීරෙන් සිහිය පුරවාගෙන එතකොට මේ දැන් එතන සිහිය වීරය ඒ හැමදේම ඊට පස්සේ මේ පස්සද්දෝ කායෝ අසාරද්දෝ දරතේ නැතුව පස්සද්දිය ගැන කතා කරනවා. සමාහිතං චිත්තං සමාහිත වූ හිතක ඒකාග්‍රතාවය ඒකග්ගා. එතකොට ඒ කියන්නේ සංඥාස මෙතන මේ ඉතාමත් මේ කියන්නේ අනිත්‍ය පිළිබඳ මනාවට වීමකින් මාර්ග භාවිතයකු සිදු වෙමි. මේක ගත්තොත් අපි නිකන් කාය අනුපස්සනාවෙන්ම ওই හැම පොච්චංගෙම වැඩෙනවානේ. ඒ වගේ මේ දඬු පහ මුගුරු පහ ගහන වෙලේදී මේ මග වඩපු මේ මග වඩන ආර්යසාවකෙක් ගැන වගේ තමයි හිතුවේ. ඒ නිකන් අර මේ කලකිරි ලැබෙන විමුක්තිය වගේ එහෙම එන්නේ වෙනි ස්වභාවයක් තමයි මට සමිලන්ස ඇත්තටම හිතුනේ. එතකොට එහෙම කියලා එහෙම මේ 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 අවස්ථාව වෙනකොටම මේ අවස්ථාව වෙන අවස්ථාවේදී ඒක බුද්ධං අනුස්සරති ධම්මං අනුස්සරති සංඝං අනුස්සරති එබැවින් කුසල නිස්සිත උපේක්ෂාව කොහොම සමිලන්ස ඒක මේ නිකං උපේක්ෂාවක් නෙමෙයිනේ අපිට යථාපුත ඥානය දැක්වීම ඇති වෙන සංසිදු බවින් ඇති වෙන උපේක්ෂා සම්බොජ්ජංගේ වගේ තැනක් අපි ගත්තා. එවැනි එච්චරකට ගැඹුරු තැනක් එතකොට එතකොට ඒ වගේ මට මේ දැන්දී මම මේ කිවිසන්නත් ඒක මා නිවැරදි. ඒතර එවැනි උපේක්ෂා නිශ්චිත කුසල නිශ්චිත උපේක්ෂාවකට මේ හිතපත් වෙන්නයි ඕන. නමුත් ඒක ඒක බොහොම ගැඹුරු තැනක් නේ. ඒතකොට ඒක පිළිထන් නැත්නම් කෙනෙකුට එච්චර දුර යන්න බැරි වෙන්න පුළුවන්. එවැනි තැනකට පිළිထන් නැත්නම් ඔන්න මේ සංවේගයක් එනවා මට ඒ දේ කරගන්න බැරුණ එක. ඒ කියන්නේ ඒක කුසල නිසිත උපේක්ෂාව තුවාම අර මේ උපේක්ෂා සම්බොජ්ජංගේ වගේ තැනකට පත් වීගෙන බැරි වුණොත් එහෙම අපිට මේ මට මේ බොහොම අලාභයක් මේ අලාභයක් මට උනේ මේ තාපයක් උනේ මේ මේ يعني ඒක ඒ එහෙම අලාභවත මේ නවත මේ ලාභා දුර්ලභවත මේ නවත මේ සුලද්දපා මේ යස මේ මෙහෙම මම බුද්ධ කියන්නේ යම් ප්‍රමාණිකට මාර්ගයේ වඩන අවස්ථාවෙදිත් අච්චර ගැඹුරු උපේක්ෂා නිසිත කුසල නිසිත උපේක්ෂාව ලබන්න බැරි වුණා. ඒ ගැන දැන් පසුතැවීමක් වෙනවා මොන වගේද මේ වැජ්ජහාවක් ඇති වෙනවා මට ඒ තත්ත්වයට පත් වෙන්න බැරුණා. මොන වගේද අර මාමණ්ඩිය දැකපු මේ ලේලි වගේ හිතේ ලැජ්ජාවක් يعني ඒ ලැජ්ජාව තුලින්ම එහට එනවා නෑ මේක වීරයක් මේ එනවා මේක ඒක ලබා ගන්න ඕනේ වීරියකින්ම වීරයක් එනවා. එතකොට නැවත ඒ මත නැවත වරක් ඒ ප්‍රතිපදාව යෙදීම තුලින් ඔන්න දැන් මුසලිස්සිත උපේක්ෂාව ලබා ගැනීමක් සිද්ධ වෙනවත් එක්කම දැන් සතුටක් එනවා. ඒ අවශ්‍ය ඒදී උපේක්ෂාවේ සිට පිහිටුවා මේ කියලා මේ සතුටක් ඇති වෙනවා. එන්නේ එවැනි අදහසක් අපිට ඒකෙන් ගන්න පුළුවන් කියලා විශේෂයෙන් මම අහන්න ඕනුනේ අර දාතාරම්මන දාතාරම්මනේව චිත්තම් පක්ඛන්දි කිව්වහම මුලින්ම අපි පටවි ධාතු සම්බන්ධයෙන් මේ 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 අපේ මේ මේ විදේශනා පටන්ගෙන ඉස්සරහට අපි එන්නේ ඒ හින්දද දාතාරම්මන මේව චිත්තං පක්ඛන්දි පටිච්ච සංසිද්ධති අදුමුච්චති කිව්වේ කියන එක සහ මෙතන මේ ඇත්තටම මේ ටිකක් හිතුවහම මේ කියන්නේ කායानुපසනාව වේදනानुපසනාව චිත්තानुපසනාව ධම්මानुපසනාව ඒ අවස්ථාවේ තමයි තියෙන්නේ විද්‍යානුව ද මේ මේ කතා කරන්නේ සහ ඒ කියන්නේ සතර සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ කුසලිතී උපේක්ෂාව කියන්නේ ගොඩාක් ගැඹුරු තැනක් එතන ඒක නොලැබුණු ඉඳ තමයි මේ දැන් මේ මේක කරා මේ දික් කරා මේ මාර්ගේ වඩනවා. ඒ මාර්ගේ වැඩීම කියන්නේ බුද්ධං අනුසරති ධම්මං අනුසරති සංඝං අනුසරති. එතකොට නමුත් අර එක්ක ඉච්චර මට්ටමකට යන්න බැරි වුණොත් මේ විදියට හිතේ ලැජ්ජාවක් ඇති වෙනවා ඒදී කරගන්න බැරි වුණා කියලා. එතකොට තවත් ධෛර්යමත් වෙලා එතන සිත පිහිටවනවා. ඒ වෙනි අදහසක් සවන්නාසි මට මේ ආපි ඒකේ ඒ ගැන සවන්නාසික අදහස් පොඩ්ඩක් වැඩි දැන් පොඩ්ඩක් නිවැරදි කරන්න.
හොඳයි. පිරුවන් සරණයි. හොඳයි කියන අදහස් දැකීම ගොඩාක් වටිනවා. මේ ඇත්තටම මේ කියන්නේ අපේ සාකච්ඡාවේ පොදු අරමුණත් ඒක හැමෝගේම අදහස් එකතු වීම ඊට පස්සේ අදහස් දැක්වීම අපි මේ අහන සාකච්ඡා කරන හිමෝතම උපකාරශීලී වෙනවා. ඇත්තටම මෙතනදී මේ අර මැඩම් සිහිපත් කළා වගේම මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී වශයෙන් ලේබල් නොකරට මේ ඇත්තටම මේ ජීවිත යෙදීම් තුළින් දැන් ඇත්තටම අපිට වුමනා වෙලා තියෙන්නේ අපේ අර ලොකු සයන්හස කියලා දෙනවා වගේ අපිට මෙහෙම ලේබල් කරගෙන හොයන්න යන්න එහෙමනේ කියලා
තියෙන්නේ
නේද. මම පුංචි නිදර්ශනයක් කියන්නම්. පහුගිය දවසක මේ ලොකු සයන්හස කියපු කාරණය සයින්හසේ වැඩ හිටපු එක තැනක වලවල් වගේ කාරණවා මම පුංචි කාරණයක් කියන්නේ. එකෙතින් ෆොටෝ වගේක් ඉවර තිබුණා. මම අවසායිනාස මේ වලවල් වගේ කාරණව නේද කියලා. ඊපස්සේ මගෙන් ඇහුවා මේ වලවල් වගේ කාරණව කියලා කියන්නේ කොහොමද මේ ෆොටෝ එකේ එක වලයිනේ තියෙන්නේ කියලා කිව්වා. අන්න දැන් මම හිතුව මට්ටමට පහරක් දැම්මා. ඇයි මං අර වලවල් කියලා තියෙන්නේ අර එතනට ගිහිල්ලා මේ වෙනම හිතලා එතන තියෙන එක වලකාරණික ඇත්තටම. අන්න ඊට පස්සේ මේ අර නිකන් වැඩිපුර හිතලා ගන්න එක එතනින් නේද. ඊට පස්සේ හෙව මම කිව්වා නෑ සයින්ස වලක් තමයි හරන්න කියලා එහෙම කිව්වා. ඊට පස්සේ යහනවා මේ වලක අපහු හරන්න මොනවද තියෙනවද කියලා හෙව්වා. නේද වලක් නම් ඉතින් ඒක හරන්න දෙයක් නෑනේ. මංකසයින්ස නැහැ ආරද්දී වල වෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ආපහු කිව්වා ඊට පස්සේ සයින්ස් කිව්වා එහෙනම් කියන්න වෙන්නේ මේ ආරද්දී වල කියලා එච්චර කියන්න ඕනද තනි වචනයක් වගේ කියන්න පුළුවන්ද වගේ. ඉතින් මං කිව්වා ඉතින් හාරයි ආරනවා කියලා තමයි කියන්න වෙන්නේ කියලා. ඊට පස්සේ සයින්ස් ඇහුවා ඕක ගැන ආරනවා කියලා කිව්වොත් කාට හරි අපි හිතමු දැන් ඔය පසුබිම මොනවා හරි දන්නේ නැති කෙනෙකුට හාරනවා කියලා කිව්වොත් ඒක අර්ථයක් ඒවිද කියලා ඇහුවා. දැන් අපිට හිතුවම් කුණු ගොඩක් හාරනවා වෙන්න පුළුවන්, කන හාරනවා වෙන්න පුළුවන්, ගුලක් හාරනවා වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්නේ. ඉතින් වලක් හාරනවා කියනකොට හාරනවා වලක් කපනවා අපි තුමු වලක් කපනවා කියලා කපද්දිනේ වල කණුවක් කපනවා කියලා කපද්දී කාණුවක් නම් කපන්න දෙයක් නැහැ. කපද්දි තමයි කාණුවක් වෙන්නේ. කපනවා. ඉතින් කපනවා කියන එක ඊපස්සේ ඔය වචනේ කාට හරි කිව්වොත් ඒකේ මොකක්ද අර්ථය? කපනවා කියන කෘත්‍ය පැත්තට ගිහිල්ලා. ඔන්න ඔහොම ওই විදිහට කියලා ආයනහසේ අන්තිමට මේ ලස්සන කතාවක් කිව්වා. දැන් ගොඩක් මේ ලේබල් කරපු බන ඕනද කියලා ඇහුවා මගෙන්. ඊට පස්සේ ඇහුවා ඊට පස්සේ කීරණ ලොකු සයන්ස් කියලා දුන්නා. ආ අර මේ පටාචාර හොකිසා ගොතමි තේරි ගාතාවක තියෙනවනේ වතුර ටිකක් ගලාගෙන යනවා දැක්කා. පහනේ තිරය පහලට ඇවිල්ලා ඒකෙන් මට ත්‍රිවිද්‍යාව අවබෝධ වුණා කියලා කියනවා. මැල්ලුමක් රොස් වෙනවා. රොස් වෙද්දි මට ත්‍රිවිද්‍යාව ඇති වුණා කියලා කියනවා. අන්න බලන්න එතකොට සමහර කාරණා දැන් මේ සාමාන්‍ය කාරණානේ. ඇත්තටම මෙන්න මෙතෙන්දී ජීවිතයේ යෙදෙන යෙදීම් ඔස්සේ තමයි අපේ මේ නම් නොකරන මන්ත්‍රපාදාන සන්දය හරි සතර සතිපට්ඨානේ හරි නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා හරි එහෙම ආවේ නැතුණාට ඇත්තටම මැඩම් මේ කියපු කතාව හරි ලස්සනයි. ජීවිතයේ යෙදීමක් එක්ක තමයි මේ කාරණේ අරගෙන තියෙන්නේ. අපිට ලස්සනට පැහැදිලි වෙනවා දැන් අර කලින් කිව්වනේ අර මේ රූප වේදන අක්කෝසෙන්ද පරිභාෂෙන්ද කියන එකේ වේදනා සංඥා සංකාර විඥාන හතරටම අනිත්‍ය කියලා තියෙනවා. හැබැයි අක්කෝ බණිනවා කියන එක යෙදීමක් පැත්තට අරගෙන ඒක අනිත්‍යයි කියලා. එන රූපය කියන වචනේ කියලා නැහැ. හැබැයි ඒ ස්වરૂපයක ඉස්මතුව ස්වરૂපය කියන වචනය අර බණින දැන් අපිට රූප කියලා වෙන මොකක් හරි නේ ඕන. රූපය කියන වචනේ ගැබ් වෙන්නේ අක්‍රෝෂ කරද්දී පරිභව කරද්දී වෙහෙස වද්දී අන්න එතකොට තමයි රූපය කියන වචනය ගැබ් වෙලා තියෙන්නේ. අපිට ආනාපාන සතිය වගේ සූත්‍රයක් ගත්තොත් මජ්ක්‍ධිමනිකායේ නිකායි ඒකේ ආනාපාන සතිය කරද්දී දැන් ආනාපාන සතිය සම්මත
මහා සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාවට තමයි සම්මත. හැබැයි ආනාපාන සතිය එක්ක සතර සතිපට්ඨානියම වේදනානුපස්සන කායානුපස්සනාව විතරනේ වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ඒ හතරම වැඩෙන ආකාරය සිහිපත් කර තියෙනවා. ඉතින් ඇත්තටම මේකෙදි මේ සූත්‍රයේදී සමුදය ආරි සත්‍ය නිරෝධ ආරි සත්‍ය මාර්ග ආරි සත්‍ය ලොකුට එහෙම විස්තර කරන්නේ නැහෙනේ. හැබැයි අවසානයේදී ආරි සත්‍ය හතරම වෙන ආකාරයේ ඉස්මතු කරලා තියෙනවා. ඉතින් මේ අමනිතේ කරුණ ඉදිරිපත් අර ජීවිතයේ යෙදීමත් එක්ක බලද්දී අර වචන සාසනික يعني පාරිභාෂික වචන හැටියට ඒ පාරිභාෂික වචන නොයදුනාට ප්‍රායෝගිකත්වයේ තුල ඒ කාරණා තමයි ලේබල් නොකරද එක් ප්‍රායෝගික වෙන්නේ. ඊළඟට අර දාතාරමුණ කියන වචනයත් එක්ක නම් හිතනවා පොඩ්ඩක් අර මේ ධාතු කියන්නේ හොයන්න යදාගත්ත කාරණිය තමයි මේ. නමුත් මෙතනදී දාතාරමුණ කියලා කියනකොට අර ස්වභාවය කියන අර්ථය තමයි ගොඩාක් දුරට يعني ධාතු එක්ක දුක ජාති දුක්ඛ ජරා දුක්ඛ එහෙම හරි දුක් උපාදාන ස්කන්ධේ හරි දහනව බන්නව හරි අර එහෙම ලෙඩ දුකක් වුණත් එහෙම අර ස්වභාවය කියන පැත්තට අර දාතාරම්භ කියනකොට ස්වභාවය කියන يعني එතනදී ධාතු කියන වචනයට පමණක් ලඟු වෙන්නේ නැතුව අර ධර්මතාවය කියන වචනයට ගත්තොතින් වඩා සමීපයි කියලා තමයි හිතන්නේ. සහ ඇත්තටම ඉන්න පිරිසකට මේ පෙන්වන කියන්නේ ලෝකේ කියන්නේ දැක්මක භාවිතයකට යොමු කරවීමක් තමයි ඇත්තටම මේ සූත්‍ර සන්දර්භයේදී කරලා තියෙන්නේ. දැන් ඇත්තටම දැන් මේ සබ්බ සංකාර සමතේ වෙච්ච නිවීම ගැන කියන්න ඒ වගේම ඉදම්පච්චේතා පටිච්ච සම්පදාය ගැන කියනත් ආයාචන සූත්‍රයේදී මහා වග්ගපාලයේදී භාග්‍යතුන් වහන්සේ වෙහසක් විතරයි ලෝකේ නම් සම්පතිය බ්‍රහ්ම ආරාධනා කරාට පස්සේ නිවීම වෙනු නිවීම ගැන නිවීමත් ඉදම්පච්ච පටිච්ච සම්පදායන්නේ ලෝකෙට කියන්න බැරි වුණේ. හැබැයි නිවීම පටිච්ච සම්පදාය ගැබ්බෙන විදිහට ආර්ය සත්‍ය හතරක් ඉදිරිපත් කරා. ආර්ය සත්‍ය හතරේදී මාර්ගය භාවිත වීම නිරෝධේ සාක්ෂාත් වීම සම්පූර්ණ ප්‍රහාණය ඒ කෙනෙකුට ලං කරන්න විදියක් නැහැ. ලං කළ හැකි ආර්ය සත්‍ය හතරේදී දුක්ඛාර සත්‍ය විතරයි අත්දැකීමකට සමීප කරන අත්දැකීම තහවුරු නොවන විදියට පිළිසිඳ දෙකීමෙන් කරන්නේ දුක්ඛාර සත්‍ය විතරයි. අන්න ඒ නිසා දැන් දුක්ඛාර සත්‍ය තමයි මේ ගොළුකෝ විස්තරයකට එන්නේ. ඇත්තටම මේ දුක්ඛාර සත්‍ය පිරිසිඳ දැකීමේ කුත්තේස මත වෙද්දී ගාමපති සූත්‍රයේ පෙන්වන විදිහට ආර්ය සත්‍ය හතරම මේ ගැබ් වෙන්න ඕනේ. ඒ කාරණේ අන්තික ඇත්තටම මේ සූත්‍රයේ දිහා බලාගෙන යද්දී අම්ම සිහිපත් කරා වගේ මේ කරුණ ගන්න පුළුවන්. පෙර දාතාරම්මුනි කියන එකට අර අපි ගමු අර ස්වභාවයේ දහම් ස්වභාවය කියන ධාතු ස්වභාවයටත් වඩා ධාතු ස්වභාවයත් හරි අර ධර්මතා දහම් ස්වභාවය කියන පැත්ත වගේ නැත්තක් ගත්තොත් හොඳයි
තෙරුවන් සරණයි.
සුනන්ද මහත්තය එහෙනම් අපි අවසන් කරමු නේද?
අදත් අපි හිතන්නේ ඉතා සාර්ථක සාකච්ඡාවක් සම්බන්ධ වුණා. අපි හැම දෙනාම ඉතාම චිත්ත ප්‍රීතියෙන් ඒ විශාල කුසලයක් අත්කරගත්තා. අපි කුසල් අපගේ ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම කටයුතු තවදුරටත් ඉතා සාර්ථක කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේට යොමු වෙනවා මේ සාකච්ඡා අවසන් කරමින් සරණයි.
තෙරුවන් සරණයි. විශේෂයෙන්ම මේ වෙලාවේදී ගුරු ගෞරවයෙන් අපේ ලොකු සාමණේර වහන්සේ සිහිපත් කරමු. සාමණේර වහන්සේ
මේ උතුම් බුද්ධ වචනයක් තමයි අපිට සමීප කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ සියලුම ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සියලු දෙනාමත් ඒ වගේම ධර්මයට හිතටි උපකාර කරන මේ හැම දෙනාමත් බොහෝම මෛත්‍රීන් සිහිපත් කරමු. සියලු දෙනා සියලු සත්‍ය සූපත් වේවා වෙත්වා. සියලු දෙනාටම සැනසීමේ ජීවිත සැරසේවා. විශේෂයෙන්ම අද දවසේදී ඒ කරුණ ඉදිරිපත් කරපු අදහස් ඉදිරිපත් කළ ඒ මොහොම දෙනාටම වෙහෙවින් පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මේ කටයුතු සංවිධානය කරන සෝන්ද මහත්මයාතුළු මූලිකත්වයෙන් ඇත්ත පොග්ගල ගේමතිතුමාතුළු සෑම සියලු දෙනාටම සහභාගී වෙච්ච හැමෝටම මේ ජීවිත කාලය අර්ථාන්විතව ප්‍රතිපදාත්මකව කටයුතු කරන්න අද ඒ පිණිසම සිහිය වැඩේවා. ධර්මය වෙනුවෙන්ම ජීවිතය ගත කැප කරන්නට කාලය අවකාශයේ සැනසේවා. සැනසීමදායක සංසිඳුණු ජීවිත ගත කරන්නට මේ පුණ්‍ය ශක්තියෙන් උපකාර වේවා කියලා අදට මේ කටයුත්ත අමාර කරමු. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.
සරණයි.